තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිටුට දැනට රූප සිද්ධියේ මුල් සූත්‍ර දෙක කතා කරගෙන ගියා නේද? එතකොට ඒකෙදී අපි මතක් කළා කච්චායන ව්‍යාකරණයේ සූත්‍ර අනුපිළිවෙල සහ රූප සිද්ධියේ අනුපිළිවෙලේ වෙනස ගැන. ඒත් එක්කම මේ මොන පදනම නිසාද මේ විදිහට වෙනස් විදිහට රචනා වෙලා තියෙන්නේ කියන එකත් කෙටියෙන් අපි කතා කළා. එතකොට දැන් මේ රූප සිද්ධිය බලන අතරෙම කච්චායනේ කොහොමද මේ සූත්‍රය විස්තර කරලා තියෙන්නේ කියලාත් කියව ගන්න පුළුවන්. එතකොට ඊට වඩා අමතර විස්තර අපි කතා කරනවා. එතකොට කච්චායන ඒ කොහොමද ඒ ටික විස්තර කරලා තියෙන්නේ කියලාත් ටිකක් කියව ගන්න. එතකොට අපි ඊට වඩා ගොඩක් අමතර කරුණු රූප සිද්ධියේදී කතා කරනවා. එතකොට තව මොනවා හෝ ගැටලු ඒ වගේ තිබුණොත් ඒ ටිකත් අහන්න පුළුවන්. එතකොට අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ තුන්වෙනි සූත්‍රය රූප සිද්ධියේ. එතකොට ඒත් එක්කම කච්චායනයි කොහොමද මේ මුල් සූත්‍ර දෙක විස්තර කරලා තියෙන්නේ කියලාත් ඉක්මනට පොඩ්ඩක් බලාගෙන යමු නේද? ත්‍රිපේණි මෙති මුලින්ම උට කච්චායනේ මුලින්ම මේ සෙට්හන්ති ලෝක මහිතං අභිවන්දියග්ගං ඔය විදියට තෙරුවන් වන්දනා කරන ගාථා සහ මේ කච්චායන ව්‍යාකරණේ රචනා කරේ ඇයි කියන එක කියවෙන ආරම්භක ගාථා දෙකක් තියෙන්නේ. ඊට පස්සෙ අපි අර කලින් කතා කරපු අත්තෝ වක්කර සංඥාතෝ සූත්‍රය තියෙනවා. ඒ සූත්‍රයෙත් මේ වෘත්තිය ඊටක පස්සෙ හිමීට කියව ගන්න. කිටියෙම මෙතනත් කියවෙන්නේ සබ්බ වචනානං අත්තෝ අක්කරේහි ඒව සංඥායතේ. ওই ටිකම තමයි අපි කලින් උත් කතා කරේ. සියලු වචනයන්ගේ අර්ථය අක්ෂරයන්ගෙන්ම කියනු ලැබේ කියන එකයි. එතකොට අක්ෂර විපත්තියක් තිබුණොත් අත්තස්ස දුන්නා යතා හෝති අර්ථය වැරදියට පැමිණවීමක් වෙනවා. තස්මා අක්කර කෝසල්ලං සුත්තං තේසු බහූපකාරං. ඒ නිසා අක්ෂර පිළිබඳ කුසලතාවය සූත්‍රාන්තයන්හි බොහෝ උපකාරවත් කියන එකයි තේරුම. ඊට පසුව අපි කතා කරපු දෙවෙනි අක්කරාපාදී ඒක 44 සංසූත්‍රය ප්‍රතිකේ පේනෙමෙති තේජකෝ අක්කරා අපි අකාරාදයෝ ඒක 44 සං ඒක 44 ස සුත්තන්තේසු සෝපකාරා. එතකොට මේ අකාරයේ පටන්ගෙන තියෙන අකාරයෙන් පටන් ගන්න 41ක් අකුරු සූත්‍රාන්තයන්හි උපකාරවත් කියලා ඒ ටික එකින් එක කියාගෙන යනවා. ඊට පස්සෙ මේ ප්‍රශ්නයක් අහනවා. පේන තේන කෝ අත්තු. එතකොට මේ අක්ෂර කියලා ඒවා නම් කරන්න එකේ අර්ථය මොකක්ද? අත්තෝ අක්කර සංඥාතෝ කියලා කිව්වා. එතන අක්ෂර කියලා කියන්නේ මොනවද කියලා කෙනෙකුට සැකයක් ඇති වෙනවා. අන්න ඒ සැකය දුරු කිරීම සඳහා තමයි මෙන්න මේ සූත්‍රය රචනා කරලා ඒ අක්ෂර මොනවද කියලා පැහැදිලි කළේ කියලා ඔන්න ඔය විදිහේ විස්තරයක් තියෙනවා. ඉතිරි ටික ඉතින් පසුව කියව ගන්න වැඩි විස්තර. පැහැදිලි ඇති. ඊට දැන් අපි රූප සිද්ධියේ තුන්වෙනි සූත්‍රය කතා කරන්න යන්නේ. කලින් දවසේ අපි ෂඩාකාරය ගැන කෙටි හැඳින්වීමක් කළානේ මතක ඇති. අපි ඒ නිසා සූත්‍ර දෙකක් හෝ තුනක් ඒ ක්‍රමයට පිරිසට කියවන්න අදහසක් තියෙනවා. හුරු වෙන්නත් එක්ක බාලාවතාරයට හිටවු පිරිසට නම් හුරු ඇති නේද? ඒ නිසා සූත්‍ර දෙකක් හෝ තුනක් ඒ විදිහට පොඩ්ඩක් කියවලා ඉතින් ටික ඉක්මනට අපි යමු. කොහොමද එහෙම හොඳයිද නැත්නම් කලින් කියපු විදිහටම හොඳයි? සූත්‍ර දෙකක් හෝ තුනක් පුරුදු වෙන්නත් එක්ක පුරු වෙන්න ක්‍රමය. හරි, එහෙමනම් කියාගෙන යමු. සත්හෝ දන්තා සරා අට්ඨ සත්හෝ දන්තා සරා අට්ඨ යනු ස්වර සංඥා සූත්‍රයි. තුර මෙතන මේ ස්වර සංඥා සූත්‍ර කියලා කියන්නේ මේ සංඥා සූත්‍ර, එහෙම නැත්නම් යමකට නම් දෙන සූත්‍ර තියෙනවා. අන්න ඒ විදිහේ නම් දෙන සූත්‍ර වලට අපි කියනවා සංඥා සූත්‍ර. ස්වර සංඥා සූත්‍ර කියලා කියන්නේ ස්වර හඳුන්වා දෙන සූත්‍රය කියන එකයි තේරුම. පැහැදිලි නේද? ඒතකොට මේ සූත්‍රයෙන් තමයි ස්වර ටික හඳුන්වලා දෙන්නේ. ඊට පස්සෙ අපි දැන් මේ ෂඩාකාරය වෙන් කරලා කියනවා. මේ ඔක්කොම කියන්නේ කීපයක විතරයි. එතනින් පස්සෙ අපි සාමාන්‍ය විදිහට කතා කරගෙන යනවා. තත්ථ යනුද ඕදන්තා යනුද සරා යනුද අට්ඨ යනුද පදයෝය මෙහි පද හතරකි. ඊට පස්සෙ මේ පේනව ඇති මේ පදවල සම්බන්ධය මෙතන පෙන්වලා තියෙන විදිය. පද සම්බන්ධය කොහොමද? තත්ථ ඒ අකුරු අතුරින් ඕදන්තා ඕකාරය අවසන් කොට ඇත්තා වූ අට්ඨ අට දෙනා සරා ස්වරයෝ නම් වෙති. මේ තමයි පද සම්බන්ධය. ඊට පසුව මේ සම්බන්ධය කියන එක දෙවිදියකට කියනවා. මේ සූත්‍ර සම්බන්ධය කියලා. මේ සූත්‍ර සම්බන්ධය කියලා කියන්නේ මේ සූත්‍රය රචනා වුණේ ඇයි? එතකොට මේ සූත්‍රයේ ප්‍රයෝජනේ මොකක්ද කියලා හෙවොත් අන්න ඒක විස්තර කිරීම. ඒකයි මේ කියන්නේ කිමත්තං ඉදං උච්චතේ, කුමක් පිණිස මේ සූත්‍රය කියනා ලද්දේද කියන එකයි මේ තේරුම. ඊට පස්සේ ඒක විස්තර කරනවා. මේ අපි අරන් තියෙන්නේ න්‍යාසය, එහෙම නැත්නම් මුකමත්ත දීපණී පාඨය මේ තියෙන්නේ. සරාසරේ ලෝපං ඉති ආදීසු සරානාම ඉමේති ඥාපනත්තං. මේ සූත්‍රේ රචනා කළේ ඇයි? සරාසරේ ලෝපං යනාදී සූත්‍රවලදී සරානාම ඉමේ ඉති ස්වරයෝ නම් මේවා යයි දැන්වීම පිණිසයි. ඒතර දැන් කෙනෙකුට අර සූත්‍රය විතරක් මැදින් දැක්කොත් එහෙම අපි හිතමු පෙරලගෙන යද්දි පොත සරාසරේ ලෝපං සූත්‍රේ හම්බෙනවා. මොනවද මේ ස්වර කියලා කියන්නේ කියලා සැකයක් આવොත් අන්න එතකොට මේ සූත්‍රය පෙන්වන්න ඕන. මෙන්න මේ ටික තමයි ස්වර කියා. අන්න ඒ විදිහට ස්වර කියන වචනය තිබුණොත් මේ ස්වර කියන්නේ මොනවද කියලා අනිත් සූත්‍රවලදී ඒ ස්වර කියන්නේ මොනවද කියලා ඇති වෙන සැකය දුරු කිරීම සඳහා තමයි මේ සූත්‍රයේ රචනා වෙන්නේ ස්වර හඳුන්වා දෙන්න. පැහැදිලි ඇති. ඒක තමයි එතකොට මේ සූත්‍රයේ රචනා කිරීමේ ප්‍රයෝජනය, එහෙම නැත්නම් මේකේ තියෙන සම්බන්ධය. ඊට පසුව මේ පදාර්ථ විස්තර කරනවා. මේ සූත්‍රයේ පදාර්ථ කියලා කියන්නේ මේ සූත්‍රයේ කියවෙන අර්ථය. සූත්‍රයෙන් කියවෙන අර්ථයට තමයි පදත්ත කියලා කියන්නේ. පේනවා ඇති මේ. ඒක විස්තර කරන්නේ කොහොමද? තත්ත ඒක චත්තාලීස අක්කරේසු ඕකාර පරියන්තා අට්ඨ සරා නාම ඉති අත්තු. ඒක තමයි එතකොට පදාර්ථය. තත්ත ඒක චත්තාලීස අක්කරේසු ඒ 41ක් වූ අකුරු අතුරින් ඕකාර පරියන්තා අට්ඨ ඕකාරය කෙලවර කොට ඇති අට දෙනා සරා නාම ඉති අත්තු ස්වරයෝ නම් වෙති කියන එක තමයි මේ සූත්‍රයේ අර්ථය. ඒ ටික කීම තමයි පදාර්ථ කීම කියලා කියන්නේ. පැහැදිලිද? පදාර්ථ කීම. එතකොට මේ ඊළඟට පද විග්‍රහය. මේ කියන එකිනෙක පදවල විග්‍රහය. එනවා ඇති ඕ අන්තෝ යේ සංතේ ඕ දන්ත ඕකාරය අවසන් කොට අවසානය අන්තය ඌයේ යමුන්ටද ඒ අයට කියනවා ඕ දන්තා කියලා. ඕකාරය අන්තය වූයේ යම් කාණ්ඩයකටද අකුරු ටිකකටද ඒ ටිකට කිව්වා ඕදන්ත ඊළඟට සරන්ති ගච්ඡන්ති පවත්තන්ති ඉති සර ඒ තව සරා කියන වචනයේ පද විග්‍රහය පවතින්නේ නුයි ස්වර නම් වෙත් කියන එකයි තේරුම. ඒතර තව ඒකට අර්ථ තියෙනවා විවිධ අර්ථ අපි ඒවා ඉස්සරහට කතා කරනවා. ඒතර ව්‍යංජන උසුරු වෙන නිසාත් ස්වර කියන අර්ථය තියෙනවා. ව්‍යංජනේ සරා පෙන්ති ඉති සරා කියලා නේද? ඒතර ඊට පස්සේ අට්ඨ ඉති ප්‍රමාණ වචනං බහිද්ධා අඤ්ඤේපි සරා සම්ති ඉති ඥාපනත්තං. මෙතනදි මේ ස්වර අටයි කියලා අට්ඨ කියලා ප්‍රමාණයක් කිව්වා. ඒ කීවේ ඇයි? බහැර භාෂාවල අන්‍ය ස්වරයක් තියෙනවා කියන බව හඳුන්වන්න. එතකොට මේ පාලි භාෂාවේදී අටයි තියෙන්නේ. හැබැයි වෙනත් භාෂාවල සිංහලවල ස්වර කීයක් තියෙනවද? සිංහල භාෂාව හැමෝම සිංහල අයනේ මෙතන ඉන්න ගොඩ දෙනෙක් නේද? එහෙම නැති අය නෑ මං හිතන්නේ. ධම්මදසී අය ස්මාවණන් ඇරෙන්න සිංහල භාෂාවේ ස්වර කීයද? දැන් පාලි වල දැනගෙන සිංහල වල නොදැන හිටියෝ නේද? සර සර ගාන සර කීයද? කාගෙන්ද අපි අහලා බලමු නේද? කාගෙන් හරි අනෝපමයස් සිංහලයේ ස්වර 22ක් තියෙනවා කියන්න පුළුවන්ද? 22 දේවතාස් මට මතක ඇති. තව උත්තර තියෙනවද? සර 18යි සිංහරේ නේද? 18යි තියෙන්නේ. ඔව 4ක් වැඩි කරගෙන කොහොම හරි. හරි. එතකොට ඒ වගේ වෙන භාෂාවල ඊට වඩා වෙනස් ස්වර ගණන් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මෙතන මේ කියන්නේ ස්වර 8යි කියලා. පාලි භාෂාවේ තියෙන්නේ ස්වර 8යි. ඊට පස්සේ ඔන්න චෝදනා පරිහාර. ඉදම්පන සුත්තං කස්මා ඉහ ඒව වුත්තං ඉති චෝදනා. ඇයි මේ සූත්‍රය මෙතනදිම කිව්වේ? ඉතින් ඕනනම් පහුවෙලා කියන්න තිබුණානේ. එහෙම නැත්තම් කල්ැතුව කියන්න තිබුණානේ කියලා කෙනෙක්ට. ඇයි ඉතින් මෙතෙන්නම ගත්තේ ඒක? පරිහාර. එහෙම නැත්තම් උත්තරය. සබ්බ සාධාරණ සංඥං වත්වා පඨම නිද්දිත් අක්කරාණං වා තදනන්තරං සරසඤ්ඤාය වත්තුම් යුත්තත්ත. ඒ මොකද්ද කිව්වේ? සබ්බ සාධාරණ සංඥාව කියලා. ඒ කියන්නේ අක්ෂර කියන පොදු නම දීලා ඊට පසුව ඒ ස්වර සංඥා තියෙන නිස්රය ධර්ම අපි කලින් කිව්වා නිස්රය මුලින් කියනවායි කියලා. අන්න ඒ නිස්රය කියන ස්වර මුලින් කිය යුතු නිසා ඒ ස්වර හඳුන්වා දෙන සූත්‍රය ඊළඟට කිව්වා. පැහැදිලි නේද? ඒතර පොදු නම තමයි අක්කර කියන්නේ. ඒ අක්කර කියන පොදු නාමය මුලින් කියලා ඊට පස්සේ ඒකේ ප්‍රභේද ඉස්සරහා දැන් අනුපිළිවෙලින් කියාගෙන යන්න හදන්නේ. ඒ ප්‍රභේද අතරින් මුලින්ම නිස්රය වූ ස්වර කියන්න ඕන නිසා ඒ ගැන මුලින් මේ සූත්‍රය හඳුන්වා දුන්නා. පැහැදිලි ඇති. ඒතර මෙන්න මේ විදිහට චෝදනා පරිහාර ආදී මේ ටික අපි කියනවා. ඒතකොට මේ විදිහට දැනගැනීම තමයි මේ ෂඩාකාරය දැනගැනීම කියලා කියන්නේ. හැම එකේම නම් නැහැ. හැබැයි රූප සිද්ධියේ බොහෝ තැනක කියනවා. ප්‍රශ්න එහෙම කොචීතිකින් කියලා එහෙම අහන්න ප්‍රශ්න අහනවා. ඉස්සරහට අපි පෙන්නන්නම් ඒවා. එතකොට මේ සූත්‍රයේ කොචි යයි දැක්කුවේ කුමක් පිණිසද? ඒ විදිහට ඒ ප්‍රශ්න එහෙම අහනවා. ඇයි මේ පදය දැක්කුවේ? මෙන්න මේ නිසයි කියලා විස්තර කරනවා. පුළුවන් පුළුවන් අපි හිතලා අහන්න පුළුවන් ඒ සියල්ලම එතකොට චෝදනා සහ පරිහාස කියලා ගන්න. ඒ නිශ්චිතව මේක විතරයි කියලා නෑ අපිට හිතලා ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සෙ මේ වෘත්තිය සූත්‍රය අපි ඒ ටික පරිවර්තනය කරමු. සූත්‍ර කීපයක නේද? තත්ථ තේසු අක්කරේසු. එතකොට මේ තත්ථ කියන එකම තමයි මේ තේසු අක්කරේසු කියලා අර්ථ විස්තර කළේ. ඒ අක්ෂර අතුරින් ඔව් මේකත් එක්කමයි අපිට කියන්න ඕන. තේසු අකාරාදීසු අක්කරේසු ඒ අකාර ආදී වූ අක්ෂර අතුරින් කියලායි පරිවර්තනය කරන්න ඕන. ඕකාරන්තා අට්ඨ අට්ඨ අක්කරා ඕකාරය අවසන් කොට ඇති අකුරු අට සරා නාම හොಂತಿ ස්වරයෝ නම් වෙත් තං යතහ ඒ මෙසේය අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ ඉති සරා අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ යනු ස්වරයෝය ඕ අන්තෝ යේ සංතේ ඕ දන්ත ඕකාරය අන්තය ඌයේ යම් ස්වරයන්ටද ඔව්හු ඕ දන්තා නම් විත් දකාරෝ සන්ධිජෝ දකාරය සන්ධිජය මේ කියේ මොකද්ද? දකාරෝ සන්ධිජෝ කියේ ඕ අන්තා කියලා එන්න ඕන එක මැදට දයන්නක් ඇවිල්ලානේ. ඒ දයන්න සන්ධියක් සඳහා ආපු දයන්න. සූත්‍රය මතකද? දැන් ඉගෙනගෙන තියන අයට. මොකද? කවරද කියමුනේ? සුමනසාරයස දකාරේ ආගමය ඔය යව මදන සූත්‍රය සරන්ති ගච්ඡන්ති ඉති සරා අර්ථය විත යන් යත් නුයි ස්වර නම් වෙත් ව්‍යංජනේ සාරින්ති ඉතිපි සරා ව්‍යංජන උසුරු වන්නේ නුයි හෝ ස්වර නම් වෙත් ප්‍රමේතික තමයි අර්ථය සූත්‍රයේ වෘත්තිය. එතකොට මෙතන මේ මොකක්ද කිව්වේ මේ අපි කතා කරපු අකුරු 41 අතුරින් අකාරයේ පටන් ඕකාරය දක්වා තියෙන අටට අපි නමක් දුන්නා ස්වර කියලා. ඒක තමයි කෙටියෙම මේ ටිකේ තේරුම. තව මොනවා හෝ ගැටලු තිබුණොත් අහන්න පුළුවන්. අපි ඊළඟ සූත්‍රයත් මේ විදිහට කියාගෙන යමු. ඊට පස්සෙ මේ පේනම ඇති ඊළඟට රූප සිද්ධියේ පාඩයක් වෙනවා තත්ත ඉති වත්තතේ කියලා. එතකොට මේ වත්තතේ අධිකාරෝ ඒ විදිහට කියන්නේ ඊළඟ සූත්‍රයේ අර්ථ කියද්දී ඒ පදයත් සම්බන්ධ කරගෙන අර්ථ කියන්න ඕන කියන එකයි. අනුවර්තනය වෙන පද කියන එකයි තේරුම. අනුවර්තනීය වෙන පද. එතකොට මේ අනුවර්තනයක් දක්වද්දී උපසිද්ධියේ බොහෝ සෙයින්ම මේ වත්තතේ කියන වචනේ යෙදෙනවා. බාලාවතාරෙහිම වැඩිපුර යෙදෙන්නේ මතක ඇති ඉත්වේවං කියලා ඒ විදිහේ පාඩයක් යනවා. ඉති ඒවං කියලා ඒ විදිහට පාඨයක් එනවා අනුවර්තනය කරගන්න පදවලට. අධිකාරෝ කියන පාඨයක් තියෙනවා. තුර ඒ වගේ වෙනස්කමුත් තියෙනවා. අධිකාරෝ කියලා කිව්වොත් සූත්‍ර කීපයක් පුරාවට බලය පවත් වෙනවා. එක දිගට සූත්‍ර කීපයක් පුරාවට ඒ පදය අනුවර්තනය කරගන්න ඕන. ඒක සාමාන්‍ය වත්තතේ කියලා කියන්නේ ඊට වඩා කීපයකට යෙදෙන අවස්ථාවක එකකට හෝ කීපයකට. සාමාන්‍ය වත්තතේ කියන පදය සූත්‍රයක් පාසා කියනවා. මේ සූත්‍රයට මේ පද අනුවර්තනය කරගන්න කියලා. ඒතර මෙතනදි මේ කියන්නේ මොකද්ද? තත්ත ඉති වත්තතේ. ඒ තත්තහ කියන වචනය ඊළඟ සූත්‍රයේ අර්ථ කියද්දී අනුවර්තනය කරගෙන අර්ථ කියන්න කියන එකයි තේරුම. පැහැදිලිද? දැන් මෙතන මේ සූත්‍රයේ තියෙන වචන ටිකට අමතරව මෙන්න මේ තත්ත කියන වචනයත් අනුවර්තනය කරගෙන තමයි අර්ථ කියන්න ඕන කියන එකයි තේරුම. පැහැදිලිද ඉතින්? අපි එකත් කියමු. ලහුමත්තා තයෝ රස්ස යනු රස්ස සංඥා සූත්‍රයි. එතකොට මොකද මේ රස්ස සංඥා සූත්‍රය කියලා කියන්නේ? කෙටි ස්වර නම් කරන සූත්‍රය. කෙටි ස්වර මේවායි කියලා නම් කරන සූත්‍රය. ලහුමත්තා යනුද තයෝ යනුද රස්සා යනුද පදයෝය. මෙහි පද තුනකි. එතකොට අපි මේකේ අර්ථ කියද්දී මේ විදියට අර්ථ කියනවා. තත්ත සරේසු ඒස්වරයන් අතුරෙන් ලහුමත්තා ලහු මාත්‍රා ඇති එහෙම නැත්නම් කෙටි මාත්‍රා ඇති තයෝ අකුරු තුන රස්ස රස්සයෝ නම් වෙත්. එහෙම තමයි මේකේ තේරුම. කෙටි රස්ස කියලා එතකොට කියන්නේ කෙටි මාත්‍රා ඇති අකුරු කියන එකයි තේරුම. අපි මොකක්ද මේ මාත්‍රා කියන්නේ? ඒ වගේ ඉස්සරහට කතා කරමු. එතකොට ඊට පස්ව මේ සූත්‍ර සම්බන්ධය කියනවා. කිමත්තං ඉදං උච්චති අඝෝ රස්සං ඒකවචන යෝසුපිච යනාදී සූත්‍ර තියෙනවා. ඒ මොකද අඝෝ රස්සං ඒකවචන යෝසුපිච කියලා සූත්‍රයක් තියෙනවා. එතන මේ පාඩයක් තියෙනවා පේනවා ඇති රස්සං කියලා. එතකොට මේ සූත්‍රය ඉගෙන ගන්න කාලෙකට ඒකේ තේරුම දැනගත්ත හැකි. එතකොට ඒ රස්සය ගැන කියවෙන සූත්‍ර තියෙනවා. ඒ තැන්වලදී රස්සානාම ඉමේති ඥාපනත්තං. රස්ස කියලා කියන්නේ මෙන්න මේ වටයි කියන එක පැහැදිලි කරන්න හඳුන්වන්න තමයි මේවා තමයි රස්සයෝ කියලා නම් කරන්නේ. එතකොට මේ සූත්‍රයේ පදාර්ථ, ඒ කියන්නේ මේ සූත්‍රයේ අර්ථය මොකක්ද? තත්ත අටසු සරේසු ලහුමාත්තා තයෝ සරා රස්සා නාම ඉතියත්තෝ. ඒ ටික අපි කලින් කතා කළා. මේ ස්වර අට අතුරින් කෙටි මාත්‍රා ඇති තුන් දෙනා අකුරු තුන, එහෙම නැත්නම් ස්වර තුන රස්සයෝ කියලා නමක් දෙන්න දීම තමයි මේකේ අර්ථය. ඊට පස්ව මේ පද විග්‍රහය. ලහු මත්තා කියලා කියන්නේ මොකක්ද? පේනවා ඇති ලහුකං මත්තං යේ සංතේ ලහු මත්තා. ලහු එහෙම නැත්නම් කෙටි මාත්‍රාවක් ඇත්තේ යම් අයටද ඒ අය හඳුන්වනවා ලහුමත්තා කියලා. එහෙම නැත්නම් ලහුමත්තං ඒතේසං අත්තීතිවා ලහුමත්තා. ලහු මාත්‍රයක් මවුන්ට ඇත්තේය කියන අර්ථයෙන්. ඒතර මේ නිරුක්ති දෙකක් මේක එතකොට මේක සමාස ක්‍රමයට මේක තද්දිත ක්‍රමයට අර්ථය සැකසෙන විදිය ගැනයි මේ කියන්නේ. දෙවිදියකට දෙකෙන්ම කියවෙන්නේ එක අර්ථයක්. රසන්ති අප්පකං සද්දං කරොන්ති තී රස්ස. ඔන්න රස්ස කියන වචනයේ තේරුම අල්ප ශබ්දයක් කරන්නේ නුයි රස්ස නම් වෙයි. ඒ කියන්නේ අඩු ශබ්දයක් ඇති කරනවා කියන එකයි තේරුම. අඩු කියලා මෙතනින් අදහස් කරන්නේ කෙටි ශබ්දයක් කියන එකයි. එහෙම නැත්නම් රස්ස කාලෝ ඒතේසං අත්ති, කෙටි කාලයක් මේ අකුරු වලට ඇත කියන අර්ථයෙන් හෝ රස්ස කාලේ නියුත්තා ඉතිවා රස්සා, කෙටි කාලයක යෙදුණු ධර්ම, කෙටි කාලයක යෙදුණු අකුරු කියන අර්ථයෙන් හෝ රස්ස කියලා හඳුන්වනවා. ඒකට මේ ටික පැහැදිලි. ඊට පස්සෙ චෝදනා පරිහාර, කස්මා ගරු සංඥා කතා ඉතියාදිකා චෝදනා. ඒකට මේ ගරු සංඥා කියලා මෙතන කියන්නේ දිග නමක් දුන්නේ ඇයි කියන එකයි. දැන් මතක ඇති සමහර දැන් පාලි ඉගෙන ගත්තු අයට කලින් බාලාවතාර එහෙම කරපු අයට මතක ඇති ග ප ජ ල ආදී තනි අකුරේ නම් දුන්නා සමහර අකුරු වලට, අකුරු කාණ්ඩ වලට එක අකුරකින් නමක් දුන්නා. දැන් ආලපනේ සී වලට ග කියලා නමක් දුන්නා. ඒ වගේම ඉකාරාන්ත පුල්ලිංග නපුංසකලිංග ඉකාරාන්ත යන්ට අන්ත ඉකාරයට ජ කියලා නමක් දුන්නා. ඒ වගේ තාම අපි ඒවා කතා කළේ නැහැ, ඉස්සරහට කතා කරනවා. ඒ වගේ කෙටි නමක් දෙන්නේ නැතුව ඇයි මේ රස්සා කියලා ටිකක් දිග නමක් දුන්නේ? දැන් කලින් අක්කරා කියලත් නමක් දුන්නා. ඒ අක්කර කියන එකෙත් ඇත්තටම නම ටිකක් දිගයිනේ. ඇයි ඒකටත් කෙටි නමක් දෙන්න තිබුණානේ? මොකක් හරි තේරුමක් නැති වුණාට කමක් නැහැ, හඳුන්වන්න මොකක් හරි ඒවට නමක් දෙන්න තිබුණා, පොඩි කෙටි නමක්. ඇයි එහෙම නැතුව දීර්ඝ නමක් දුන්නේ? ඒක විස්තර කරනවා. නම් දෙද්දී ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කෙටි නමක් දෙනවා අර්ථයක් නොසලකා නිකන්ම හඳුනා ගැනීම සඳහා පමණක්. හඳුනා ගැනීම සඳහා පමණක්. අපි සමහර විට උදාහරණයක් විදිහට අපි හිතමු බෝතල් ගොඩක් තියෙනවා නම් අපි ඒ බෝතල් නම් කරනවා A B C D කියලා පහසුවට. එහෙම නැත්නම් ඉලක්ක අඳා ගන්නවා. ඒ මොකද අපිට ඒකේ විශේෂ වෙන ප්‍රයෝජනයක් නැහැ. අපි ඉලක්කම දැනගත්තම ප්‍රමාණවත් නම්. අන්න ඒ වගේ ඒ වෙන් කරලා හඳුනා ගැනීමේ අරමුණ විතරක් තියෙන අවස්ථාවක ඒක විශේෂයෙන් සලකලා අපි කෙටි නමක් දෙනවා සමහර තැනකදී. ඒ වගේම තව අවස්ථා වෙනවා අපිට අන්වර්ථ නාමය වැදගත් වෙන. අන්වර්ථ නාමයක් කියලා කියන්නේ අර්ථයක් සහිත නමක්. ඒතොර සමහර සංඥා දීලා තියෙනවා අන්වර්ථ සංඥා. නමේ ඒ තේරුමකුත් සහිත නමක් දීලා තියෙනවා. දැන් අක්කර කියලා කියන්නේ ඒ විදිහේ තේරුමක් සහිත නමක්. ඒ නිසා තමයි ඒක ටිකක් දිග වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒ අකුරු ඔක්කොටම වෙන කෙටි නමකුත් දෙන්න තිබුණා. හැබැයි එහෙම කළේ නැතුව ඒවට දිග නමක් දුන්නේ අන්න ඒ ප්‍රයෝජනේ සලකලා. ව්‍යවහාර පහසුවට අමතරව අර්ථය වැදගත් නිසා. එතකොට මෙතනත් මේ රස්සා කියන එකෙත් එහෙමයි. ඒ රස්සා කියන එකෙත් ඒ විදිහේ කෙටි නමක් දෙන්නේ නැතුව ඒ විදිහට රස්සා කියලා ටිකක් දිග නමක් දුන්නේ ඒකේ අර්ථයත් වැදගත් වෙන නිසා. වචනේ අර්ථයත් වැදගත් වෙන නිසා. එතකොට ඒක තමයි එතකොට මේකේ වෝහාර සුඛ සභාවත්ත දීපනාදිකෝ පරිහාරෝච සුඤ්ඤයෝ කියලා මෙතන විස්තර කරන්නේ. එතකොට ව්‍යවහාර පහසුව සහ ඊට අමතරව ඒකේ අර්ථය ප්‍රකට කිරීම වැදගත් නිසා. ওই විදිහේ එතකොට මේ දැන් එතකොට අපි මේකේ ෂඩාකාරය කතා කරලා ඉවරයි. අපි හැමනොත් එතනින් එහාට අනිත් ඒ වගේ ෂඩාකාරය කියන්නේ නැහැ. ඇති නේද? අපි මේ පරිවර්තනයත් මේ සූත්‍රය විතරක් කරලා ඉතිරි ටික අපි විස්තර කරගෙන යනවා. අපි විතරක් පරිවර්තනය කරගෙන යනවා. එහෙම හොඳයිද? පිරිස කරනවද කොහොමද? අහගෙන හිටියම ඇතිනේ. අපි ප්‍රශ්න අහන්නම් ඉඳලම නේද? හරි. මේ ටික පරිවර්තනය කරමු. තත්ථ අට්ඨසු සරේසු ඒස්වර අට අතුරින් ලහුමත්තා තයෝසරා කෙටි මාත්‍රා ඇති ස්වරයෝ තුන්දෙනා රස්සා නාම හොಂತಿ රස්සයෝ නම් වෙත් තං යත ඒ මෙසේය ආ ඊ උ ඉති රස්ස ආ ඊ උ යනු රස්සයෝය පැහැදිලි යති ඒක නේද එතකොට මෙතනින් කියන්නේ මේ තුන් දෙනාට අපි නමක් දුන්නා ආ ඊ ඌ කියන තුන් දෙනාට ප්‍රස්ස කියලා නමක් දුන්නා. එතකොට මේ ඒව අපි මතක තියාගන්න ඕන මේ නම් ටික. හරි. ලහුකා මත්තා ප්‍රමාණං ලහු ඌ මාත්‍රයක් ප්‍රමාණයක් යේසං යම් අකුරු වලට වේද තේ ඒ අක්ෂරයෝ ලහුමත්තා ලහුමත්තා නම් වෙත් මත් ච එසේම එත් මෙහිදී මත්තා සද්දෝ මාත්‍රා ශබ්දය අච්චරා සංඝාත අසුරු ගැසීමක් අක්කි නිම්මීලන සංඛාතං ඇසිපිය හෙලීමක් සංඛ්‍යාත වූ කාලං වදති කාලයක් කියයි තායමත්තාය ඒ මාත්‍රාවෙන් ඒකමත්තා රස්ස එක් මාත්‍රාවක් ඇත්තෝ රස්වයෝය හරි එතකොට මේ මොකක්ද මේ කිව්වේ කෙටි ප්‍රමාණයක් මාත්‍රා ප්‍රමාණයක් ඇති අකුරු වලට තමයි අපි ලහුමත්තා කියලා කිව්වේ එතකොට මෙතන මාත්‍රාවක් කියලා කියන්නේ මොකක්ද මාත්‍රාව අඳුනාගන්නේ කොහොමද? අසුරු ගහන වෙලාවක් කොහොම මොකද්ද අසුරු ගහනවයි කියන්නේ කවුද? අමත ගවීසියස්ම අසුරක් ගහනවා කියන්නේ අසුරු සැනක් කියලා සිංහලෙන් කියන්නේ නේද? අසුර අඟුලි පප්පෝටන කියලා කියන්නේ නේද? ඇඟිලි මෙහෙම ගහන්න. නේද? ඒ කාලයට තමයි කියන්නේ. ඇති නේද? කුටියේදි බලන්න. වෙලාව කොච්චර වෙලාවක් යනවද තප්පර නේද? තප්පරින් කීයෙන් පංගුවද කොහොමද කියලා. හරි. ඒ තමයි මාත්‍රාව. එහෙම නැත්තම් අක්කි නිම්මීලන. ඒ කියන්නේ ඇසිපිය හෙලන වෙලාව. ඒ කියන්නේ ඇසිපිය දෙකක් අතර කාලෙම නෙවෙයි. එක ඇසිපිල්ලම පියන්න යන කාලය. ඒතර මේ වගේ කාලයකට තමයි කියන්නේ එක මාත්‍රාවක් කියලා. අන්න ඒ විදිහේ මාත්‍රාවකින් එක මාත්‍රාවක් තියෙනවා නම් අපි ඒවට කිව්වා රස්ස කියලා. අපි ඊටු ටිකක් ඉස්සරහට පැහැදිලි කරගමු. ද්වි මත්තා දීඝා ඒ වගේ මාත්‍රා දෙකක් ඇති ඒවට අපි කියනවා දීර්ඝයි කියලා. ඔව් පරිවර්තනින් කලී නෑ නේ. මාත්‍රා දෙකක් ඇත්තාහු දීර්ඝයෝය. අඩ මත්තා ව්‍යංජන. මාත්‍රා භාගයක් ඇත්තාහු ව්‍යංජනයෝය. එත් මෙහිදී ලහුග්ගහනංච ලහු යන වචනය ගැනීමද ඡන්දසි ඡන්දස් විෂයෙහිදී දියඩ මත්තස්සාපි ගහනත්තං මාත්‍රා එකහමාරද ගැනීම පිණිසයි. පීටික පැහැදිලි කරන්න ඉස්සරහට රස්ස කාල යෝගතෝ රස්ස කෙටි කාලයක් යෙදීම් වශයෙන් හෝ රස්සයෝ නම් වෙත් වා එසේ නැත හොත් රස්ස කාලවන්තෝ කෙටි කාලයක් ඇත්තාහු රස්ස රස්සයෝය. හරි, ඊට පසුව මේ විස්තරයක් කරනවා. අර විදිහේ මාත්‍රා දෙකක් තියෙනවා නම් අපි ඒවට කිව්වා දීඝා කියලා. මාත්‍රා භාගයක් තියෙන ඒවට කිව්වා ව්‍යංජනා කියලා. මෙතන මේ ලහු කියන වචනය ගත්තේ ඇයි? හේතුව කියනවා. අපි තුමු දැන් ක කියලා කිව්වොත් කයන්න. කයන්න හැදෙන්නේ කොහොමද? අල් කයන්න දන අයන්න. දැන් හල් කයන්න කියද්දී ඔතන මාත්‍රා, දැන් ව්‍යංජනයේක මාත්‍රා කීයද මේ කිව්වේ? එහෙම ඇති. මාත්‍රා භාගයයි. එමනම් හල් කයන්නේ මාත්‍රා භාගයයි. අපි දශම පහයි කියලා දාමු. අයන්නේ මාත්‍රා එකයි. දෙකේම එකතුව එකහමාරයි. පැහැදිලිද? ඒතර දැන් ක කියන කෙටි අකුර කියද්දි එහෙමනම් මාත්‍රා එකහමාරක් තියෙනවා. පැහැදිලිද? අන්න එහෙමනම් මෙන්න මේ මාත්‍රා එකහමාරේ අකුරුත් ගැනීම සඳහා තමයි මේ ලහු කියන වචනය ගත්තේ. ලහු මත්තා කියලා කිව්වේ. පැහැදිලිද? ලහු මත්තා කියලා කිව්වේ ඒ නිසයි. තව පැහැදිලි කිරීමක් ඉස්සරහට තියෙනවා. අපි ඒ ටික කතා කළාම මේ තව ටිකක් පැහැදිලි වේවි. දීඝා සූත්‍රයත් ඉවර කරලා අපි ඒ ටික තව ටිකක් පැහැදිලි කරගන්න. එතන මේකේ අපි ලහු කියලානේ සලකන්නේ කයන්න වගේවා. ඒක එතකොට දැන් එක මාත්‍රාවක් නෙවෙයිනේ. මාත්‍රා එකහමාරක්. එකහමාර වුණත් අපි සලකන්නේ ලහු කියලයි. පැහැදිලි නේද? එතකොට මේ අපි ඊළඟ එකත් මේ දීර්ඝ එකත් කතා කරලා මේ ටික තව ටිකක් පැහැදිලි කරනවා. සර රස්ස ගහනානිච වත්තන්තේ. සර රස්ස යන ග්‍රහණයෝද මතු සූත්‍රයෙහි වැටෙත්. එතකොට මේ කියන්නේ සර කියන වචනයත් රස්ස කියන වචනයත් ඊළඟ සූත්‍රයේ අර්ථ ගද්දී අනුවර්තනය කරගෙන අර්ථ කියන්න ඕන. එතකොට මේ අපි සටහනක් දාලා තියෙනවා යටින් පේනවා ඇති මේ දම් පාටින්. ඒකේ ඒ අනුවර්තනය කරගන්න පදය සහ මොන සූත්‍රයෙන්ද අනුවර්තනය උනේ කියලා ඒ අදාළ සූත්‍රය තමයි මේ ඉස්සරහින් දාලා තියෙන්නේ. පේනවා ඇති මේ තත්ත සරේසු කියන වචන තත්තෝ දන්තා සරා අට්ඨ කියන සූත්‍රයෙන්. පේනවා ඇති මේ වචන දෙක ඒ සූත්‍රයේ තියෙනවා. මේ තත්ත සර කියන වචන දෙක එතන තියෙනවා. එතකොට රස්සේහි කියන වචනය අපි විභක්තිය සමහර විටක මාරු කරලා තමයි මෙතෙන්ද ගන්නෙ අර්ථ කියද්දි. හැබැයි මේ වචනය කලින් කියවුන සූත්‍රයකින් තමයි බොහෝ සෙයින්ම ගන්නෙ. කලාතුරකින් එහෙම නැතුවත් ගන්න අවස්ථා තියෙනවා. තර්මේ රස්සේහි කියන වචනය අපි ගන්නෙ උඩින් කියපු ලහුමත්තා තයෝ රස්සා කියන සූත්‍රයේ රස්සා කියන වචනයෙන් විභක්ති මාරු කරලා රස්සේහි කියලා අපි වචනය යොදා ගන්න. ඒ අපි විභක්ති මාරු කරගන්නේ අර්ථයට ගැළපෙන විදියට මේ සූත්‍රයේ අර්ථ ගලප ගන්න. පැහැදිලි නේද? අපි ඊට පසුව මේ අනුවර්තනය කරගත්තු පදත් එකතු කරලා සූත්‍රයේ අර්ථ කියනවා. මේ කියන විදිය කොහොමද? තත්ත සරේසු ඒස්වරයන් අතුරෙන් රස්සේහි රස්වයන්ගෙන් අඤ්ඤේ අඤ්ඤයෝ අඤ්ඤ ඌස්වරයෝ එහෙම නැත්නම් රස්වයන්ගෙන් අඤ්ඤ ඌස්වරයෝ දීඝා දීර්ඝයෝ නම් වෙති. එතන මේක දීඝ සංඥා සූත්‍රයක්. මේක සංඥා සූත්‍රයක්. දීර්ඝ අකුරු මොනවද කියලා සංඥාව දෙන සූත්‍රය. දීඝ සංඥා සූත්‍රයක්. අපි මේකේ ඡඩාකාරය ඔක්කොම දැන් කියන්නේ. මේ ටික දැන් අපිට අර කියපු කරුණු අනුසාරයෙන් හදා ගන්න පුළුවන්. මේ යම් මට්ටමකට නේද? මේ විදිහට ඒ ටික විස්තර කරලා තියෙනවා. අපි ඊට පස්සේ මේකේ වෘත්තිය කතා කරගෙන යමු. තත්ත අට්ඨසු සරේසු ඒස්වර අට අතුරින් රස්සේහි අඤ්ඤේ රස්වයන්ගෙන් අඤ්ඤ වූ ද්විමත්තා පංචසරා මාත්‍රා දෙකක් ඇති ස්වර පස් දෙනා දීඝා නාම හොಂತಿ දීර්ඝයෝ නම් වෙත් තං යතහ ඒ මෙසේය ආ ඊ ඌ ඒ ඕ ඉති දීඝා ආ ඊ ඌ ඒ ඕ යනු දීර්ඝයෝය. පැහැදිලිද? එතකොට මෙතනින් මේ කියන්නේ අපි දැන් ස්වර අටක් ගැන කතා කළා. ඒ අටෙන් කෙටි ස්වර තුනක් වෙන් කරගත්තා. ඉතිරි පස් දෙනාට අපි නමක් දුන්නා දීඝ දීර්ඝ ස්වරයි කියලා. පරිවර්තනය කරන්න නැතුව අපි විස්තරේ කියමු නේද? අපි පරිවර්තනය කරලා කියන්න ඇති වෙන්නේ. කොහමද? අඤ්ඤග්ඝහණං මේ අඤ්ඤ ග්‍රහණය දියඩ මත්තිකානම්පි සංඝහනත්තං මාත්‍රා දෙකහමාරේ අකුරුත් සංග්‍රහ කිරීම පිණිසයි. දීර්ඝ කාලේ නියුත්තා දීර්ඝ කාලයක යෙදුණු අකුරු තබ්බන්තෝවා දීර්ඝ කාලයක් ඇත්තා වූ අකුරු හෝ දීගා දීගා කියලා අපි හඳුන්වනවා. එතකොට මේ කිව්වේ මොකක්ද? මාත්‍රා දෙක තියෙන ඒවා විතරක් නෙවෙයි. ඊට අමතරව මාත්‍රා දෙකමාරේ ඒවත් දීර්ඝම තමයි. කොහොමද මාත්‍රා දෙකමාරක් වෙන්නේ? අපි අර විදිහටම කායන්න ගත්තොත් කායන්න හැදිලා තියෙන්නේ කොහොමද? හල් කයන්න දන ආයන්න. හල් කයන්න කියන්නේ මාත්‍රා භාගයයි ආයන්න කියන්නේ මාත්‍රා දෙකයි. එතකොට ඔක්කොම මාත්‍රා දෙකමාරයි. 25ක් නෑ නේද? දෙකමාරයි. හරි. පැහැදිලිද? තොර මෙන්න මේ වගේ මාත්‍රා දෙකහමාරේ අකුරුත් දීර්ඝ ඒවම තමයි කියන බව හඳුන්වන්න තමයි මේ අඤ්ඤේ දීඝා කියලා අඤ්ඤ කියන පදේ ගත්තේ කියලායි මෙතන කියන්නේ. අඤ්ඤ කියන පාඨය විශේෂයෙන් දැක්කුවේ ඒකෙන් මේ අකුරුත් ගැනෙනවා කියන එකයි මේ කියන්නේ. අඤ්ඤේ කියද්දි අර කියපු ඒ තුන් දෙනාට අමතරව මේ අර පස් දෙනා සහ ඊට අමතරව ඒ ව්‍යංජනත් එක්ක එක තුනයින් පසු හැදෙන අකුරු දීගම තමයි කියන එක කියන්න තමයි අඤ්ඤ කියන පාඨය ගත්තේ. ඊළඟ ටිකක් කියමු. කොචි ඇතැම් තැනකදී සංයෝග පුබ්බා ඒකාර ඕකාරා, සංයෝගයකට පූර්වයේ ඇති ඒකාර ඕකාරයෝ රස්සා ඉව උච්චන්තේ, රස්වයන් මෙන් උසුරුවනු ලැබේ. මේ කිව්වේ මොකක්ද? බැඳි අකුරකට කලින් තියෙන ඒකාරය සහ ඕකාරය හැමතැනම නෙවෙයි, කොචි ඇතැම් තැනකදී කෙටිව උසුරුවනවා, කෙටිවයි උසුරුවන්නේ, හැමතැනමත් නෙවෙයි. යතහ ඊට උදාහරණ මෙසේ, ඒ කෙටිව උච්චාරණය වෙන තැන් ටිකකුයි මේ කියන්නේ. එත්ත සෙයෝ ඔට්ටෝ සොත්ති. මේ උදාහරණ හතරක් දැක්වෙත් ඇයි කියලා විස්තර කරනවා. මේ එත්ත කියන තැන පේනව ඇති ශුද්ධ ස්වරය තියෙන්නේ, ශුද්ධ ඒ යන්න ඒ ස්වරය විතරයි. සෙයෝ කියන තැන ව්‍යංජනයක් එක්ක බැඳුණු ඒ කාරයක් තියෙන තැන. ඔට්ටෝ කියන තැන ශුද්ධ ඕ කාරය කෙටියෙන් උච්චාරණය වෙන තැන. සොත්ති කියන තැන ව්‍යංජනයක් එක්ක බැඳුණු ඕකාරය කෙටියෙන් ශබ්ද වෙන තැන. පැහැදිලි ඇති? පැහැදිලිද? කොචි ඉති කින්. එතකොට මෙතනදි මේ ඇතැම් තැනක තමයි එහෙම කෙටිව උච්චාරණය වෙන්නේ කියලා ඇතැම් තැනක යයි කීවේ කුමටද? කොචි යයි කීවේ කුමටද? දැන් ප්‍රශ්නයක් අහනවා, ඇයි මේ ඇතැම් තැනක කියලා කිව්වේ? ඒ මොකද? සමහර තැනක බැඳි අකුරකට කලින් තිබුණත් දීර්ඝව උච්චාරණය වෙන නිසා. ඒ වගේ තැනකට උදාහරණයක් ඊළඟට පෙන්වන්නේ. මං චේ ත්වං නිඛණං නිඛණං වනේ. මේක නිඛණේ වගේ මතකයක් තියෙනවා, අපි බලමු. මේක තියෙන්නේ මතක විදියට තේමිය ජාතකයේ නේද? ඔනිකණං වනේ කියලා තියෙන්නේ. හරි. පේනව ඇති. එතකොට මෙතන ත්වං කියන තැන ඊටපසින් බැඳි අකුරක් තියෙනවා. ත්වං මෙතන බැඳි අකුරක් තියෙනවා. මේ චේ කියන තැන අග ඒ කාරයක් තියෙනවා. හැබැයි ඒ වුණාට ඒක චෙත්වං කියලා කියන්නේ කියලායි මේ කියන්නේ. මං චේ ත්වං කියලා චේ කියන එක දීර්ඝව තමයි කියන්නේ. ඊටපසින් බැඳි අකුරක් තිබුණා කියන එකයි මේ කියන්නේ. ඒ වගේම ඊළඟ උදාහරණේ පුත්තෝ ත්‍යාහං මහරජ. මෙතන ත්‍යාහං කියන තැනත් බැඳි අකුරක් නේ තියෙන්නේ. ත්‍යාහං. මෙතන තෝ කියන එක ඕකාරයක්. හැබැයි ඒ වුණාට ඒක අපි දීර්ඝවයි කියන්නේ. පුත්තෝ ත්‍යාහං. එහෙම නැතුව පුත්තෝ ත්‍යාහං කියලා කියන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? ඒ වගේ තැනක තමයි අපිට එහෙම නැති උදාහරණයක් එච්චරම මතක යන්නේ නැහැ. ඔව්. එහෙම තැනක තමයි බොහෝ සෙයින් එහෙම යෙදিলা තියෙන්නේ. ඔව්. ඒ තැනකනම් ඔව්. ඒ තැනක උච්චාරණය නම් අපි බොහෝ සෙයින් දීර්ඝව තමා කරා. කම්මස්ස කෝමහි. කොම්හි කියන්නේ නේද? ඔව්. එතන නම් තනි වචනයක්. කොම්හි කෝ අම්හි කියන එකනේ සංදි වෙලා තියෙන්නේ. කම්මස්ස කෝ අම්හි. ඒ වුණාට දැන් අයන්න ලොක් කරලා එකක් කරලානේ තියෙන්නේ. ඔව් මේක නම් වෙන් වෙලාමයි කියේ. හරි නේද? එකත් ඒ උදාහරණයක් හොඳයි. ඉතින් සමහර වෙ වුණාට කියයි ඒක වුණාට කම්මස්ස කොම්හි කියලා උච්චාරණය කරන්න ඕන කියලා. එහෙම වුණොත් නේද? දැන් එතනක අපි අර උච්චාරණය කියන එක ඇත්තම ප්‍රධානව අපේ ඇහිමෙන් තමයි හුරු වෙන්න ඕන දෙ. හුරු වෙන්න ඕන. දැන් මේ ත්‍රිපිටකය කටපාඩමින් ගේන කාලෙදී අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හිම ඇතුවම ගිනාවා කියන එක තමයි දැන් අපි දවසක් කල්පනා කරද්දි හිතුනේ බුදු අපේ කොච්චර අමාරු වැඩක්ද කියලා නේ. දැන් මේ කාලේ පොත්වල ලියලා තියෙද්දි අල්ප ප්‍රාණ මහ ප්‍රාණ වරද්දනකොට ඒ කාලේ ඉතින් කොච්චර උත්සාහයක් කොච්චර ඒකට යෙදීමක් කරන්නැද්ද අටපාඩමින් දරාගෙන ඉද්දී අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ඇතුව හරියට ඒක දරාගෙන ඉන්න. දැන් සමහර තැනක විතරක් අල්ප ප්‍රාණව යෙදෙන තැන් අර ඒක මිදාහම් භික්කවි. ඒ තැන්වල ව්‍යාකරණ සූත්‍රයක්ම ලියවිලා කියනවා මේ තැන්වල අල්ප ප්‍රාණයි කියලා දයන්. දැන් ඔක එච්චර ලොකු වෙනසක් තියෙද කියද්දි නැත්තම්. ඇත්තම වචනෙත් ඉද ඒකං ඉද අහං ඒක මිදාහං කියලා කියන්නත් බැරි නැහැ. තේරුණාද? ඒ අපි හිතනවට වඩා ලොකු දෙයක් ඒ ලොකු ගැඹුරු දෙයක් ඒ පුරාණ උපමන්හන්සලා කරලා තියෙන්නේ. ඉතින් හිතා ගන්න බෑ කොච්චර අමාරු වැඩක්ද ඒක කියලා. ඒ කියන්නේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අකුරක් වෙනස් නොවන විදියට තව කෙටි ලහු ගරු අකුරු වෙනස් නොවන විදියට ඒවා එහෙම දරාගෙන ඉනවා කියන එක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ලොකු ශ්‍රද්ධාවක් අපිත් ඇති කරගෙන තියාගන්න ඕන ඉතින්. මේ ලේසි වැඩක් නෙවෙයි ඒක කරලා තියෙන්නේ කියන ඈ. හරි. ඊට පස්සේ ඊළඟ සූත්‍රය දුම්හි ගරු. අපි මේකත් කතා කරලම ඊට පසුව මේ සූත්‍ර දෙකත් කතා කරලා ඊට පසුව කතා කරමු මේ ඡන්දස්වල කොහොමද ගරු ලහු ભેදය ගැනින්නේ කියන එක ගැන. සූත්‍රයක් තියෙනවා දුම්හි ගරු. මේ දුම්හි ගරු කියලා කියන්නේ ගරු කියන සංඥාව ලබා දෙන සූත්‍රය. ඒතකොට මේ දීඝ රස්ස කියන බෙදීමත් ගරු ලහු කියන බෙදීමත් අපි හොඳට පැහැදිලි කරගෙන තියාගන්න ඕන. ඒ සියල්ල එකට සමාන නැහැ. අසමානයි. කියන්නේ සම්පූර්ණම අසමානයි නෙවෙයි. නෝ. ඒ අතරේ තියෙන සම්බන්ධය සහ ඒවායේ තියෙන වෙනස මොකක්ද? ඒව අපි හඳුනාගෙන තියාගන්න ඕන. එහෙම නැත්නම් සමහරට පැටලෙනවා. එතන මේ දුම්හි ගරු කියලා කියන්නේ ගරු සංඥාව ලබා දෙන සූත්‍රය. අපි ඒක කියාගෙන යනවා. ද්වින්නම් සමෝහෝ දු දෙදෙනෙකුගේ සමෝහයට කියන නමක් තමයි දු කියලා කියන්නේ. තස්මින් දුම්හි අන්න ඒ දෙදෙනෙකුගේ සමෝහයේදී සමෝහය සමෝහ අර්ථයෙහි ගරු සංඥාව යෙදේ කියන එකයි තේරුම. ඊට පසු වන්න විස්තර කරනවා. සංයෝග භූතේ අක්කරේ පරේ. සංයෝග වූ අකුරක් පිටුපසින් නැති කල්හි, ඒ කියන්නේ බැඳි අකුරක් පිටුපසින් තියෙන අවස්ථාවක යෝ පුබ්බෝ රස්ස අක්කරෝ මුලින් තියෙන කෙටි අකුර රස්ස අක්ෂරය මුල තියෙන රස්ස අක්ෂරය සෝ ගරු සංඤෝ හෝති ඒකට ගරු කියලා සංඥාවක් දෙනවා යතහ ඊට උදාහරණ මෙසේ පේනම ඇති දත්වා හිත්වා භුත්වා කියලා උදාහරණ තුනක් දීලා තියෙනවා මේ දත්වා කියලා කියන්නේ කෙටි අයන්න තියෙන තැන කෙටි අයන්නක් නේ මෙතන තියෙන්නේ අල්ද අයන්නයි අයන්නයි නමුත් අපි මේක හඳුන්වන්නේ ගරු අකුරක් විදියට ගරු අකුරක් විදියට අපි ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද මේ ගරු ලහු ලකුණු කරන්නේ කියන එක ඊට පස්සේ හිත්වා කියන තැන හී කියලා කියන්නේ යන්න ඊ කියන කෙටි අකුර හා බැඳුණු අල් හයන්නක් තියෙන අවස්ථාව හිත්වා ඊළඟට භුත්වා කියලා කියන්නේ කෙටි ඌ කාරය සහ අල් බයන්න එකට එකතුව තියෙන අවස්ථාවකට උදාහරණයක්. එතකොට ආ ඊ ඌ කියන කෙටි අකුරු තුනට උදාහරණ තුනක් තමයි මේ පෙන්වුවේ. හැබැයි මේ තැන්වලදී මේ කෙටි අකුර උනත් අපි හඳුන්වන්නේ ගරු කියලයි. ඒකයි මේ කිව්වේ. පිටුපසින් බැඳි අකුරක් තියෙනවා නම් ඒ වගේ තැනකදී ඒ මුලින් සිටින කෙටි අකුරත් ගරු සංඥාවක් තියෙන එකක් වෙනවා. ඒකටත් අපි ගරු කියලයි හඳුන්වන්නේ. දීර්ඝ කියලා හඳුන්වන්නේ නැහැ. පැහැදිලි නේද? දීර්ඝය නෙවෙයි ගරු. ඒතර දීර්ඝ සංඥාව වෙනයි ගරු කියන එක වෙනයි. ඊට පසුව ඔන්න තව ඊළඟ සූත්‍රයට අපි යමු. එතකොට පැහැදිලි වෙයි ගරු ඉති වත්තතේ. එතකොට ඊළඟ සූත්‍රය පැහැදිලි කරද්දී අපි ගරු කියන කොටසත් අනුවර්තනය කරලා අර්ථ ගන්න ඕන. මේ ගරු කියන පදයත් අරගෙන තමයි ඊළඟ සූත්‍රයේ අර්ථ කියන්නේ. කොහොමද? දීඝෝච සරෝ ගරු සංඤෝ හෝති. එතකොට මේ කියන්නේ මොකක්ද? අර උඩ කියපු බැඳි අකුරකට කලින් තියෙන කෙටි අකුර විතරක් නෙවෙයි දීර්ඝ අක්ෂරයත් ගරු සංඥාවක් තියෙනවා. දීර්ඝ ස්වරයත් ගරුම තමයි. එතකොට බැඳි අකුරකට කලින් තියෙන රස්සයත් දීර්ඝයත් කියන දෙකම ගරු කියලා අපි හඳුන්වනවා. ඒකයි තේරුම. තං යතහ ඊට උදාහරණ මෙසේ. මේ පේනවා ඇති නාවා කියන මේ දෙකම ගරු. අපි මේ හයිලයිට් කරලා තියෙන්නේ ගරු අකුරු. නදී කියන තැන දී යන්න. වදුහු ද්වේ තයෝ මේ කියන තැන්වල මේ හයිලයිට් කරලා තියෙන්නේ අපි ගරු අකුරු. ඊට පසුව විස්තර කරනවා ගරුකතෝ අඤ්ඤෝ ලහුකෝ ඉති වේදි තබ්බෝ. ගරුකයෙන් අන්‍ය වූ අකුරු ලහුකයි කියලා දැනගත යුතුයි. ගරු වලින් අන්‍ය එක ලහුකයි. ගරු නොවන ඒවා ඔක්කොම ලහුයි. ඉතින් අපි මෙතනදී මේ හතර ටිකක් පැහැදිලි කරගන්න ඕන. ගරු ලහු දීඝ රස්ස කියන එක. තර මේකේ පේනවා ඇති ඉතින් මේ වචන තුනක් ලිව්වා. තර මේ වචන තුන මේ බු කියන අකුර අපි රස්සයක්ද දීගයක්ද රස්සද දීගද රස්සයි ගරුද ලහුද ගරුයි ඇයි ගරු උනේ බැඳි අකුරකට කලින් තියෙන නිසා පැහැදිලි ඇති මේක රස්ස අකුරක් හැබැයි ගරු ලහු බෙදීමේදී ගරු අක්ෂරය ඊළඟට මේ G කියන අකුර රස්සද දීගද රස්සද දීගද රස්සයි එතකොට ගරුද ලහුද ගරුද ලහුද ගරුයිද ලහුයි ඇයි බැඳි අකුරක් නැහැ නේ ඒ නිසා මේක මේ අවස්ථාවේදී මේක රස්සයක් වගේම ලහු අකුරකුත් වෙනවා පැහැදිලිද මේ සරණං කියන තැන සයන්න රයන්න මේ කියන දෙකම ලහු අකුරකුත් වෙනවා ප්‍රස්වයකුත් වෙනවා පැහැදිලිද නේද එතකොට මේ රස්ස අකුරක් ගරු සංඥාව ලැබෙන්නේ ඒක බැඳි අකුරකට කලින් තියෙන අවස්ථාවකදී විතරයි. පැහැදිලි නේද? එහෙම නැත්නම් ඒක අපි ලහු කියලාමයි සලකන්නේ. රස්සය සාමාන්‍යයෙන් එහෙමයි අපි හඳුන්වන්නේ. කොහොමද? ඒතර මේ තුන මේ ටික වෙන් කරලා සටහනක් දාගත්තොත් මේ රස්ස කියලා කියන්නේ අපි රස්සය හඳුනා ගන්නේ ඒක බලන්න ඕන මාත්‍රා ගාන විතරයි රස්සද දීගද කියන එක හඳුනා ගන්නේ මාත්‍රා ගානින්ම බලන්න ඕන. ඒතර ඒ අකුරට මාත්‍රා කෝ එකමාරක් ඇති. ඒවට අපි කියනවා රස්ස කියලා. දීග කියලා කියන්නේ මාත්‍රා දෙකක් හෝ දෙකමාරක් ඇති. ප්‍රුතය ඇත්තටම යෙදෙනවා අඩුයි පාලියේ. ප්‍රුතය කියන්නේ ඊට වෙදිනා. එතකොට ලහු කියලා කියන්නේ රස්සයම තමයි. හැබැයි සියලු රස්සයන් නෙවෙයි. බැඳි අකුරකට పూర్වයේ නොව සෙසු රස්ස තමයි ලහු කියලා කියන්නේ. බැඳි අකුරකට పూర్ව නොව රස්වයෝ ගරු කියලා කියන්නේ දීර්ඝයෝ සහ බැඳි අකුරකට పూర్ව රස්වයෝ දොර රස්වයන්ගෙන් මේ මේ බෙදීමේදී වෙලා තියෙන්නේ රස්වයන්ගෙන් කොටසක් ගරු වලට ගිහිල්ලා නේද මේ බෙදීමේදී කියවෙන රස්වයන්ගෙන් ඇතැම් කොටසක් මෙන්න මෙතෙන්ද ඇවිල්ලා ඒකයි වෙනසකට වෙලා තියෙන්නේ මෙතනින් මෙතනින් අයින් වෙලා මෙතෙන්ද ඇවිල්ලා ඒකේ ප්‍රධාන අත්‍තරම අර ඡන්දස්වල අපි ඒක තව ටිකකින් කියන්නම්. එතකොට කොහොමද අපි දැන් මේක ලකුණු කරද්දී බුද්ධං කියන එක මේක මා ලකුණු කළොත් එහෙම මේකේ ලකුණු ගන්න පුළුවන්ද දන්නේ නැහැ. දැන්ට වෙන තියෙන එකකින් බලමු නේද අපි මේ වගේ වෙන ලක්ෂණ දාගමු දැකලා තියෙනවද මේ පොත්වල මේ ඡන්දස් මේ මේ වුත්තෝදය වගේ පොත්වල මේ වගේ ලකුණ මේක යොදන්නේ ගරු අකුරක් හඳුන්වන්නට ගරු අකුරක් කියලා කියන්නේ. ඒතර ලහු අකුරක් කියලා කියන්න අපි ඉරි කෑල්ලක් පාවිච්චි කරනවා මේ විදියට. එතකොට මෙතන බුද්ධං කියන වචනය අපි ලියද්දි බුද්ධං කියද්දි මේ බුද් කියලා කියන්නේ ඇත්තටම තනි අකුරු ඒකකයක් තනි උච්චාරණ ඒකකයක් අපි බුයන්න වෙනම අකුරක් කියලා සැලකුවට උච්චාරණය කරද්දි බුද්ධං එහෙම තමයි උච්චාරණය වෙන්නේ. අපි ඒකට ඉංග්‍රීසි භාෂාවෙදි කියනවා සිලබල් එකක් කියලා. ඥානෝපමාස් මට එහෙම හුරු වෙති. ඒකට සිලබල් කියලා කියන්නේ කෙටිම උච්චාරණ ශබ්ද ඒකකය. උච්චාරණ ශබ්ද ඒකකය. ඒකට මේ එක ශබ්ද ඒකකයක තියෙන ලක්ෂණේ තමයි එක ස්වරයයි තියෙන්නේ. එක ස්වරයක් සහිත එකට උච්චාරණය වෙන ශබ්ද කැටියකට අපි කියනවා ශබ්ද ඒකකයක් කියලා. ඒකට බුද් දං ඒ විදිහට තමයි ඒ ශබ්ද ඒකකය එතකොට යෙදෙන්නේ. මොකද බු උද්දං කියලා කියන්න බෑනේ. උච්චාරණය කරද්දී මේ බු යන්න වෙනම තියලා උච්චාරණය කරන්න ගත්තොත් බෑ. ඔහොම බු උද්දං එහෙම කියවෙන්නේ නැහැ. අපි උච්චාරණය කරද්දි කරන්නේ බුද්දං එහෙමයි කියවෙන්නේ. ඒ නිසා මෙන්න මේ තනි ශබ්ද ඒකකය අපි වෙනම ගරු අකුරක් කියලා හඳුන්වනවා. පැහැදිලිද? ඒ ශබ්ද ඒකකය ගරු අකුරක්. එතකොට මේ ධං කියන එකත් ඒ විදිහෙම ගරු අකුරක්. ඇයි? මේකේ තියෙන මාත්‍රා ප්‍රමාණය කොහොමද බැලුවොත් ධං කියන තැන මහ ප්‍රාණ දයන්නේ භාගයයි. ඒ කියන්නේ හල් දයන්නේ අයන්නේ එකයි නිග්‍රහීතයේ භාගයයි. එතකොට එතනත් දෙකයි. ඒකත් එතකොට ගරු අකුරක්. ඒ නිසා තමයි මේ ශබ්ද ඒකක සලකලා තමයි ඒ ගරු ලහු ભેදය කරලා තියෙන්නේ. ඔය ඡන්දස් ක්‍රමයේදී විදර්ජිනෝ කියන එක ලකුණු කරන්නේ ජි කියන්නේ කෙටි අකුරක්, නෝ කියන්නේ එතකොට ගරු අකුරක්. මෙතන මාත්‍රා එකයි එතන මාත්‍රා එකමාරයි මෙතන දෙකමාරයි එතන මේ ගරු ලහු වේදේදී අපි ලකුණු කරන්නේ මෙන්න මේ විදියටයි සරණං කියන එක සර කියලා කියන්නේ කෙටි අකුරු දෙකක් මේ විදියට පැහැදිලි ඇති මේ කෙටි අකුර හඳුන්වන්න එහෙම නැත්නම් ලහුව හඳුන්වන්න තමයි මේ කෙටි ඉර පාවිච්චි කරන්නේ ගරු බව හඳුන්වන්න තමයි මේ යූ අකුර වගේ ඒ ලකුණ පාවිච්චි කරන්නේ එතන මෙතන මේ රීතිය එතකොට මතක තියා ගන්න ඕන බුද් කියලා අපි ඒ ගරු කියලා ගත්තේ ඒ නිසයි මේ ක්‍රමයටයි ඒ මොකද බුයන්නේ තියෙනවා එකමාරක් අල් බයන්නේ භාගයයි උයන්නේ එකයි මේ හල් දයන්නේ භාගයයි එතකොට දෙකයි ඒ නිසා තමයි මේ විදිහට ගත්තේ බුද් කියන ඒ ඒකකේට ගරුයි කියලා ගත්තේ එතන දෙකක් තියෙනවා ඒ ඒකකේ පැහැදිලියද හරිද? තව මොන හරි ගැටලු තියෙද ඒ ගැන? අටයි අටයි. ඔව් ඔව්. ශබ්ද ඒකක අටයි. අටයි අටයි. බුද් ධං සා ර නං ගච් ඡා මි ඒක තමයි මේ මේ ශබ්ද ඒකක කතාවකින් දන්නේ නැතිකම නිසා. ඒක මේ එහෙම නැත්නම් ඉතින් නේද මේ අපි ඉංග්‍රීසි ක්‍රමයට ලිව්වොත් එහෙම නපුරු ගන්න තවත් වැඩි වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කිය. ඉංග්‍රීසි අකුරු මොකද ස්වර ව්‍යංජන වෙන් කරලා නේ ලියන්නේ. නෑ නෑ ඒකම තමයි ඒ ක්‍රමීමයි ඔව් ඔව් ඒ වුණාට අපි මේකෙදි ගද්දි මේකත් එක්කම තමා ගන්න ඒකත් එක්කමයි ගන්න මේක විතරක් තනිව ගරු කියලා සලකන්නේ නැහැ පසුව තියෙන මේ අර්ධයත් එක්කම තමයි ගරුයි කියලා ගන්න නෑ ඒක එහෙම කිව්වේ නැහැ අර නම දෙනවා කියලා කිව්වා මේකටම ගරු කියලා නමුත් අපි ඡන්දස්වලදී ගද්දි මේ බුත් කියන මුළු ඒකකේටම තමයි ගරුයි කියලා සලකන්නේ ඔව් ගරු දෙකයි ගච් ඡා ඔව් ගරු දෙකයි ගච් කියන්නේ ගරුවක් ඡා කියන්නේත් ගරුවක් මි ලහුවක් ඒ වගේ කීපයක් අපි හදමුද මේ වගේ එක ගාතාවක් වගේ ගාතා පාදයක් එන විදිය තමන් තනියෙන් හදන්න මොකද්ද යෝ වදතං පවරෝ මනුජේසු මේ ඡන්දස්වලදී ඊට අමතර තව රීතියක් තියෙනවා ඒක අපි පසුව මෙතන එච්චරම ලොකු වැදගත්කමක් නැහැ ඒකෙදී ඡන්දස්වලදී මේ පදය පාදයක අන්තය ගරු කියලායි සලකන්නේ ගාථා පාදයේ අන්තයත් ගරු කියලා සලකන්නේ අන්තිම අකුර කෙටි වුණත් ගරු කියලා සලකනවා ඒ විදිහටම ඊළඟ එකක් ඊට පස්සේ කුටියෙන් හදලා බලන්න මේ ගාථාවේ ඉතිරි පද ටික. ඔව්. කොහොමද ඉන්නේ කියලා කියමු බලන්න අපි කාගෙන් හරි අහමු. කියන්නේ ගරු. ඔව්. ලහු දෙකයි ගරු එකයි. ලහු එකයි ලහු එකයි ගරු එකයි. ලහු එකයි ලහු එකයි. ඔව්. ඊළඟ පාදවලත් ওই විදිහට ඇඳලා බැලුවොත් තේරෙයි. එකම රටාවකට යන්නේ. සක්්‍ය මුනි භගවා කත කිච්චෝ. ඒකෙත් මේ රටාවටමයි එන්නේ. ඇඳලා බැලුවොත් තේරෙයි. සක්්‍ය කියලා අපි ලියුවත් ලියන්නේ කොහොම? ඒකම තමයි අපි මේ විදිහට ලියන එකම තමයි යංශයක් එක්ක ලියන්නේ. ඒතර සක් කියන්නේ ගරු, ය කියන්නේ ලහු. ඊට පස්සේ මු මුනි මෙතන දීර්ඝ වෙලා තියෙනවා ඡන්දස් රැකීම සඳහා. රෝක තමයි ඡන්දස් වල රටාව. මේ ටික අපි මේ ටිකත් යම් මට්ටමකට ටිකක් දැනගෙන හිටියම හොඳයි. පසු කාලෙක අපි දැනගමු විස්තර ඇතුව නේද? යංශි දැම්මත් වෙනසක් වෙන්නේ නැහැ. නැහැ. සක්්‍ය සක්්‍ය නෑ. ඒත් අපි මේ විදිහටම තමයි ගන්නවා දියන්දෝ. යංශේ දැම්මත් ඒක අපි සලකන්නේ ගරුවයි ලහුවයි කියලා. හරි නේද? එහෙනම් අපි ඊළඟ ටිකට යමු. නැත්තම් අපිට මේ වැටෙනවා රස්ස කියන එකට තනි දැන් උදාහරණයක් ගත්තොත් මේක ගැන දහන්නේ. ඔව්, රස්ස කියන එකට එකමාර අනිවාර්යෙන්ම වැටෙනවා. ඒ කියන්නේ කයන්න උනත් දැන් උදාහරණයක් විදිහට ක ගත්තොත් මාත්‍රයි එකමාරයි. නෑ, එකමාරේ හැම එකම නෙවෙයි මේ කිය. දැන් මේ එකමාරක් කියන හැම එකම ගරු වෙන්නේ නැහැ. පැහැදිලිද? එකයි මං කිව්වේ දැන් උදාහරණයක් විදියට අපි අයන්න තිබුණත් එහෙම නැත්නම් කයන්න තිබුණත් ওই දෙකම රස්සයි. ඒතර මාත්‍රා දෙකක් මේකට ආයන්න තිබුණත් එහෙම නැත්නම් කායන්න තිබුණත් දීගයි. ලහු වලදී මේක අපි තුමකෝ කා කියලා තිබුණොත් මේක ලහුයි. හැබැයි අපි අපි වෙන කා හරි බු හරි ඔව් මෙහෙම කා කියලා හරි අපි කොහොමද කක්කල කියන තැන කක්කල කියන තැන හයන්න ලහු නෙවෙයි. හැබැයි කකුද කියන තැන කකුද කියන තැන කයන්න ලහුයි. හැබැයි කක්කල කියන තැන කයන්න ගරුයි. ඒකෙන් ඕන මෙතෙන් පැහැදිලිද? ඔව් ඔව් මේකෙදි ප්‍රධානම අර කියන්නේ මේ මේ උච්චාරණ ඒකකත් එක්ක කියලා තමයි අපිට සලකන්නේ. ඔව්. ඒකට ඒකේ තවට විශේෂම ඡන්දස් විශේෂෙදි තමයි මේ ගරු ලහු කතාව වැඩිපුර කතාවේ. ඒකට ඒක දැන් ඔය ඡන්දස් ශාස්ත්‍රය කියන්නේ ඒ කාලේ නම් තිබුණු දැන් බුද්ධ කාලෙකත් කලින් ඉඳන් තිබුණු ශාස්ත්‍රයක්. ඒතකොට ඒකෙදි ඒ අය පාවිච්චි කරපු සංඥා දෙකක්. ඒතකොට ඒ දෙකත් අර ගරු ලහු කියන මේ දීඝ රස්ස දෙකට අමතරව ගරු ලහු කියන දෙකත් භාවිතා වෙලා තියෙනවා මේ අවස්ථාවල්. ඒ නිසා තමයි මේ දෙකත් වෙනම හඳුන්වලා තියෙන්නේ. මොකද ඡන්දස් වලදී මේ දෙකත් යෙදෙන නිසා. මේ සංඥා දෙක භාවිතා වෙන නිසා. පැහැදිලියද? ප්ලුත කියලා සාමාන්‍යයෙන් කියන්නේ මාත්‍රා තුන හෝ ඊට වැඩි. හැබැයි ප්ලුතය ගැන පාලියේදී කතා කරන්නේ නැහැ වැඩි. මතක විදියට කච්චායන වන්නනාවි හෝ තව තැනක විස්තරයක් කියනවා ඊට එහා දි. එතන කියන්නේ නේද ප්ලුත කියලා. ඔව්. අන්නෝ දීර්ඝව කතා කරන තැනක ඒක ප්ලුත කියලා හඳුන්වනවා කියලා. නමුත් අපිට පාලි ව්‍යාකරණ පොතක ඒ ගැන සඳහනක් අහුවෙන්නේ නැහැ. තප්පඩි කොහරි තිබුණා මතකයක් තිබුණා ප්‍රුත කියන එක ගැන. ලුතෝ මේ කියලා තියෙන්නේ නේද? මෙතන නේද? ඔව්. ඊ මත්තෝ තු ප්‍රතෝ ඤෙයෝ කියලා මේ කියලා තියෙනවා. ඒක මත්තෝ භවයේ රස්සෝ වී මත්තෝ දීඝ මුච්ඡතේ ඊ මත්තෝ තු ප්‍රතෝ ඤෙයෝ ව්‍යංජනං ඡඩ්ඩ මත්තිකං ව්‍යංජනං ච අඩ්ඩ මත්තිකං. මාත්‍රා හයක් දක්වා ඒක නම් මං අහලා. මට හැබැයි එහෙම එකක් කොහෙවත් අහුවෙලා නැහැ. අපේ විනය හෝ ව්‍යාකරණ පොතක හෝ එහෙම කතාවක් කොහෙවත්ම අහුවෙලා නැහැ. ටිකක් හොයලා බලමු නේද? ඒ කියපු සන්නාන්තකෙම පොඩ්ඩක් අහලා බලව නම් විස්තර ටිකක් කියන තැනකට සඳහනක් අපිට හොයලා දෙන්න කියලා වටිනවා. හරි නේද? එහෙනම් ඉතිරි ටික විවේකයක් අරගෙන බලාගෙන යමු නේද? එන මේ සම්බන්ධව තව ගැටලු මොන හරි තියෙනවද අහන්න, නැත්නම් අපි විවේකයෙන් පසු ඊට ටික බලාගෙන යමු. මේ යන විදිය හොඳයිද කොහොමද? වෙනසක් වෙන්න ඕනද? කෙරෙන විදිය ප්‍රේවතායත්ම මේ විදිය හොඳයි. කවුද? ධම්මවිසුද්ධි ආයස්ම යන විදිය පැහැදිලිද? ওই විදිය හොඳයිද? කවුද පොඩි ආයස්මලා? ධම්මීසායස්ම ඥානකෝවිද ආයස්ම වෙනසක් වෙන්න ඕන නම් කියන්න ඕන, යෝජනා ඉක්මනට කියන්න ඕන. තියෙනවා තියෙනවා නම් කියන්න. නෑ ආනන්දයස්ම සාරානන්දයස්ම කාටවත් එහෙනම් ගැටලුවක් නෑ නේද? අපි නේද නියදී පරීක්ෂාවක් කළේ නේද? ගැටලුවක් නෑ. එහෙමනම් හොඳයි. එහෙනම් අපි විනාඩි කීපයකින් අපව ඉතින් ටික පටන් ගන්න. කියද්දි කොහොමද කිව්වේ මතක නැහැ. මේ විස්තරේ නම් කළා මතකයි, මෙතන දෙකමාරයි කියලා. ඒ මෙතන කලින් තිබුණේ දියඩ මත්තිකානම්පි කියලා. මුද්‍රණ දෝෂයක් තියෙනවා චට්ඨ සංගායනාවේ. අඤ්ඤේ දීඝ සූත්‍රයයි ඌර්තියේ එක print පොත්වල අපි සිංහල පොත්වල තියෙන ටිකක් වෙනස් විදියට මේක තියඩ මත්තිකා නම්පි කියන එක වඩා ගැළපෙනවා කියලා පේනවා. මොකද න්‍යාසයේ එහෙම එහෙම නැත්තම් මුකමත් දීපණියේ තියෙන්නේ ඒ විදියට මේ පේනවා ඇති. එන්නේ නැහැ නේද? දැම්මයින් පසු එහෙනම් අපි කතා කරමු ඒ ගැන නේ. ඔ දෙක හරිනේ, දෙකම ආරණේ එන්න ඕන. කමාර නෙවෙයි, අපි කියද්දි වැරදුනාද දන්නේ. ඒකත් සමහරට මුද්‍රණ දෝෂයද දැන්නේ නැහැ. ඒකම ඔව් ඔව් වෙයික හොයලා බලන්න ඕන. සමහරට ඇත්තටම හිමම තිබ්බද දැන්නේ නැහැ පොතේ. දිගටම හිම ආපු එකද දැන්නේ නැහැ. print පොතක බලන්න ඕන. එහෙම කියලා නැහැ වෙන. ඔතන තමයි අපිටත් අහුනේ එකම තැන. මේ වගේ මුද්‍රණ දෝෂ නම් ගොඩක් මේ වගේ තියෙන්න පුළුවන්. එක අකුරයිනේ නේද වෙනස් වෙන්න තියෙන්නේ. එතකන් අපි පිරිසට ගාථාවක් අර වගේ ගාථා පාදයක ලකුණු කරලා ගේන්න දෙමුනේ. ගරු ලහු ලකුණු කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා ගාථාවි. එක හැබැයි එක රටාවකට ඉන්නේ නැහැ. එක සමානව ඉන්නේ නැහැ. පීලි හතර. ඕක සත්‍යාවර්ථ ගාථාවක්. ඒකේ නිශ්චිතම එහෙම එකම රටාවට යනවා කියලා නෙවෙයි කියන්නේ. වෙනම රටාවක් තියෙන්නේ. පස්වෙනි අකුර ලහු අකුරක් වෙන්න ඕන. හත්වෙනි අකුර පළවෙනි පෙළේ සහ තුන්වෙනි පෙළේ. ගරු අකුරක් වෙන්න ඕන. අනිත් දෙකේ ලහු අකුරක් වෙන්න ඕන. අන්න ඒ වගේ රීති ටිකක් තියෙනවා. ඒ ඇරෙන්න දැන් පස්වෙනි අකුර අනිවාර්යයෙන්ම පෙළේ හතරෙම ලහු අකුරක් වෙන්න ඕන. හයවෙනි අකුර ගරු අකුරක් වෙන්න ඕන. ඒ විදිහේ රීතියක් තියෙනවා. අපි ඒව ගැන පසුව කතා කරමු. ඒ වෘත්ත ගැන. ඒක ඒ වගේ වෘත්තයක් තමයි ඔය ආකාසට්ඨාච බුම්මට්ඨා කියන එක. ඒක පොඩ්ඩක් ඉතින් එහෙම වුණයි කියලා දැන් ඒකත් දැන් උත්තෝදයේ අන්තිමට කියන කාරණාව තමයි දැන් ඔය කියන වෘත්ත ටික තියෙනවනේ. ඒ වෘත්ත වලට ඇතුළත් නැති යම් කිසි එකක් තියෙනවා නම් ඒකත් අපි ගාථා කියලා හඳුන්වනවායි කියනවා. ඒ නිසා ඉතින් අපිට හිතෙන විදිහට වෙනස් එකක් ඉතින් හැදලා වෙනස් විදිහකට ඒක ලියුවත් එකක් ගාතාවක්ම තමයි. ඒ නිසා ඒක වරදක් කියලා කියන්නේ. අර ගලාගෙන යාම නිවැරදිව තියෙන්න ඕන නිසා තමයි ඒ රටාවක් ඉතින් හඳුන්වලා දීලා තියෙන රටාවන් ටික. සාසනං කියලා තමයි එන්න ඕන. සම්බුද්ධ සාසනං කියලා ආවොත් උත්තේ විනාශ වෙනවා. ඔය සත්‍යාවර්ථ ගාථාවක් වෙන්නේ නැහැ ඒක. ඒකට විෂම වෘතයක් වෙනවා. මේ ගාථා පාද සමානයි නම් ඒවට කියනවා සම වෘත. මම නැත්තම් ඒක විෂම වෘතයක් කියලා කියනවා. එහෙම විෂම වෘතක් තියෙනවා. බුද්ධ දේශනාවෙත් තියෙනවා. ඒ නිසා ඒක ලොකු වරදක් නෙවෙයි. යර අර්ථය සලකලා හිම කෙනෙක් වෙනස් කරලා කිව්වයි කියලා එකේ හානියක් වෙන බවක් පේන්නේ. ඒකෙන් අර උත්තෝදය ටීකාවේ විස්තරයක් එනවා. උත්තෝදය ටීකාවේ සහ අපහු සිංහල ව්‍යාකරණ පොත්වල ජේජේම සිදත් සංග්‍රහයේ අගහිම කියවල ඇති සමහරට සමහර අයස්මල. ඒකට ඒක කියවෙනවා මේ ඉෂ්ඨ අනිෂ්ඨ ඊතු අනිතු ભેදය ගැන. ඉෂ්ඨ අනිෂ්ඨ ભેදය. එතනදී තමයි විස්තරයක් කියන්නේ මේ අකුරු වලින් පටන් මේ විදියට පටන් ගත්තොත් මෙන්න මේ ඝන වලින් පටන් ගත්තොත් අසුබයි කියලා. ඊට පසුව ආපහු විස්තරයක් කියනවා දේව වාචක ඒ වගේ වචන යෙදුවොත් ඒ අනිෂ්ඨ භාවය නැතුව යනවායි කියලා. ඒත් ඒ නිසා හිතමුකෝ ගාථාවක අපි කෙනෙකුට ආශිර්වාද කරද්දී බුද්ධ කියන වචනේ යොදලා නැත්නම් දෙවිවරු රකිත්වා හරි ඒ වගේ වචනය යොදලා කිව්වොත් අර අනිෂ්ඨ භාවයක් තිබුණත් ඒක නැති වෙනවායි කියන එක තමයි කියන්නේ. ඒ වගේ කාරණා ටිකක් තියෙනවා. ඉතින් ඒවා බුද්ධෝපදේ මොකුත්ම කියලා නැහැ. يعني උත්තෝදය කාලේ يعني ඒ ස්වාමීන් වහන්සේලා එහෙම දෙයක් ගැන බලාපොරොත්තු වෙලා නැහැ. ඉතින් එහෙම දෙයක් ඒ යුගයේ තිබුණා නම් ඒක ඉතින් සටහන් නොකර ඉඳී කියලා හිතන්නත් බෑ. ඒ කියන්නේ ඒ නිසා ඉතින් ගොඩාක් ලොකුවට අපේ ව්‍යාකරණ පොත්වල පිළිගත්තු මේ ප්‍රධාන පොත්වල ඒ ගැන වැඩි විස්තරයක් කියලා නැහැ. කුසල් හිත තියෙනවා නම් ඉෂ්ටයි. පරමාර්ථ වශයෙන් ගියපුවාම නේද? කුසල් හිත තියෙනවා නම් ඉෂ්ටයි. එහෙම කියලා ගත්තම හරි. ගොඩක් අමාරුයි. අමාරු තේරුමක් ගන්න බැරිව නැහැ. සමහර වචන දේශනා වේන වචන නෙමෙයි. භාවිත කරන්න කියලා නේ. සමහර දේවල් කියලා එහෙම ශාස්ත්‍රයක් නැම නෙවෙයි. යම් විදියකට අපි තේරුමක් හිතලා ගරුත්වයෙන් කිව්වොත් ඉතින් ඒකේ කුසල් හිතේ ශක්තිය හරි තියෙනවනේ. දැන් එහෙම අර වචනවල ශක්තියක් කියන එකක් නෑම නෙවෙයි. එහෙම එක්කුත් තියෙනවා. මේ අර අපි කලින් කියපු කතාව ඒක මට හරියටම මතක නෑ මෙතනදී පරිවර්තනය කරදි කොහොමද කිව්වේ කියලා. මෙතන තිබුණේ දියඩ මත්තිකා නම්පි කියලා. දැන් මේ රේවතස්ම පින්නදි තමයි මට ඒක මතක් වුණේ. කිව්වෙත් කොහමද දන්නේ කියලා. ඇත්තරම අපේ ඔළුවේ අර්ථය තිබුණේ දෙකමාර කියන එක. කියද්දි එකමාර කියලා මෙතන කියුණා වෙන්න පුළුවන්. දැන් මෙතන හදද්දි දෙකමාර හරියට හැදුවා. මෙතන තියඩ මත්තිකානම්පි කියන එක වඩා ගැළපෙනවා. මොකද තියඩ මත්තිකානම් කියන එක නම් කොහොමත් වැරදි. තියඩ මත්තිකානම්පි කියලා આવොත් වැරදි. තව සමහර පොතක තියෙනවා කිව්වේ කොහමද? print පොතේ අවසිට්ඨ සරාණං සංඝනත්තං. එහෙමද? අවසිට්ඨ සරාණං සංඝනත්තං කියලා නේ. ආ එහෙමත් තියෙනවා නේ. දියඩ කියලා දෙකේදී. තී නෙමෙයිද? තියඩ නේ. ඒක හරි එහෙමනම්. හරි හරි. ඒකේ තියෙන්නේ අවසිට්ඨ තියඩ මත්තිකානම්පි සංඝනත්තං. ඔව්. ඒක වර හරි. අදෝලිපිය තියෙනවා. උඩ තියෙන්නේ කොහමද? අවසිට්ඨ සරාණං කියලා. අවසිට්ඨ සරේ සංඝනත්තං. ඔව්. එතකොට එහෙම වුණොත් ස්වර කියන එක විතරයි ඒකෙන් අර්ථය කියවෙන්නේ නේද? ඔව්. එහෙම අර්ථය ගැලපෙන්නේ නැහැ. මොකද ස්වර විතරක්ම නෙවෙයි ගෙනෙන්නේ. ඒක තමයි අපි මේ පින්නන්නත් වුවම නවතිබුණේ. මේ එතකොට මුඛමත්ත දීපණිය. මුඛමත්ත දීපණියේ ලහුමත්තා තයෝ රස්සා සූත්‍රයේ මෙතන විස්තරේ කියනවා කොහොමද? ඉදම්පන ඒකමත්තා රස්සාති අවත්වා ඒවං ලහුමත්තාති වචනං දියඩ මත්තිකානම්පි සංඝහ නත්තං. මේ කියන්නේ මොකේද? ලහුමත්තා තයෝ රස්සා සූත්‍රයේ. පැහැදිලිද? ලහුමත්තා තයෝ රස්සා සූත්‍රයේදී කියනවා මේ සූත්‍රය වනාහි ඒකමත්තා රස්සා ඉති අවත්වා. ඒකමත්තා රස්සා මාත්‍රා එකක් ඇති ඒවා තමයි රස්සයෝ කියලා කියන්නේ නැතිව ඒවං මෙසේ ලහුමත්තා ඉති වචනං ලහුමත්තා රස්සා කියලා කීවේ දියඩ මත්තිකා නම්පි සංඝහ නත්තං. මාත්‍රා එකහමාරේ ඒවත් රස්ස කියන වචනයට සංග්‍රහ කිරීම පිණිසයි. රස්ස කියන වචනයට සංග්‍රහ කරන්න ඕන නිසා. පැහැදිලිද? ඊට පස්සෙ අඤ්ඤේ දීගා කියන එකෙත් ඒ විදිහෙම විස්තරයක් එනවා. පේනම ඇති ද්විමත්තා දීගා इति අවත්වා අඤ්ඤේ දීගාති වචනං තියඩ්ඩ මත්තිකානම්පි සංඝහනත්තන්ති දට්ටබ්බං. ද්විමත්තා දීගා इति අවත්වා මාත්‍රා දෙකක් ඇති ඒවා දීර්ඝයෝ යයි නොකියා. එහෙම කිව්වේ නැහැ. එහෙම නොකියා අඤ්ඤේ දීඝා इति වචනං. අඤ්ඤේ දීඝායයි කීම තියඩ්ඩ මත්තිකානම්පි මාත්‍රා දෙකමාරේ අකුරුත් සංග්‍රහ නැත්තං. දීර්ඝයට සංග්‍රහ කිරීම පිණිසයි යයි දතු යුතුයි. පැහැදිලිද? හරි ඇති නේද? ඔව් මේක එතකොට මේ මුකමත්ත දීපනී. මෙතනයි දන්නේද බලන්න තිබුණේ? හරි අපි කච්චායනේ ඒ ටික කියලා තියෙන විදිය අපද කතා කරපු ටික හෙටියෙන් බලාගෙන ගියොත් තත්ත්වෝ දන්තා සරා අට කියන එක අර විදියටම විස්තර කරනවා. තත්ත අක්කරේසු අකාරාදීසු ඕදන්තා අට අක්කරාණ සරානාම හොන්ති. අර විදියම විස්තරයක්. ඒ අකාරාදී වූ අක්ෂර අතුරින් ඕකාරය අවසන් කොට ඇති අට අටක් වූ අකුරු ස්වරයෝ නම් වෙත්. ඒ කෙසේද යත් කියලා ස්වර ටික නම් කරලා මෙන්න මේවට ස්වර කියලා හඳුන්වනවා. එතකොට මේ ටික රූප සිද්ධියෙත් ඒ විදියටම වගේ කිව්වා. ලොකු වෙනසක් නැහැ. ඊට පස්ව ප්‍රශ්නයක් අහනවා තේන කත්තෝ තේන කෝ අත්තෝ කියන එකයි. එතකොට මේ සූත්‍රයෙන් නැති ප්‍රයෝජනේ මොකක්ද? සරාසරේ ලෝපං ඒ වගේ සූත්‍රවලදී ස්වර කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරන්නයි. ලහුමත්තා තයෝ රස්සා කියන එකෙත් ඒ ස්වර අට අතුරින් කෙටි මාත්‍රා ඇති ස්වර තුන් දෙනා රස්වයෝ නම් වෙනවා කියලා ඒවා නම් කළා. තේන කවත්තෝ ඒ කියන්නේ ප්‍රයෝජනේ කුමක්ද ඒ සූත්‍රයේ? රස්සං රස්සං වගේ සූත්‍රව රස්ස වීම රස්සයක් කියලා කියන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට ඒක පැහැදිලි කරන්නයි. අඤ්ඤේ දීඝා කියන සූත්‍රයේදී විස්තර කරනවා ඒ ස්වර අට අතුරින් රස්වයන්ගෙන් අන්‍ය ස්වර පහ දීර්ඝයෝ නම් වෙනවා කියලා. ඒවා එකින් එක වෙන් කරලා දීඝා කියලා වෙන් කළා. ඒකේ ප්‍රයෝජනේ කුමක්ද? දීඝං කියන සූත්‍රවලදී දීර්ඝය කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. හැබැයි මෙතන නම් දීඝ කියලා ඇත්තරම වෙන් කරලා තියෙන්නේ ස්වර විතරයි. මේ තැන් වල නම් පැහැදිලි නේ? මෙතන දීඝ කියලා තියෙන්නේ ස්වරවලට විතරයි. නමුත් අර අමතර විස්තරවලදී ඒ තැන් වල කියනවා මේ අර ව්‍යංජනයක් එකතු වුණත් ඒකටත් එතකොට දීග කියලා හඳුන්වලා තියෙනවා. හරි නේද? ඉතිරි ටික අපි බලාගෙන යමු. එතකොට මේ සේසා ව්‍යංජනා කියන එක තපිත්වා අට්ටසරේ සේසා අක්කරා කකාරාදයෝ නිග්ගහිත අන්තා ව්‍යංජනා නාම හොಂತಿ. එතකොට මේ ස්වර අට හැර කකාරයෙන් පටන් ගන්න නිග්ගහිතයෙන් අවසන් වෙන ඒ ඉතිරි අකුරු ටික ව්‍යංජන කියලා නම් කරනවා. ඒ මොනවද කියලා ඉතින් මේ ටික නම් කරලා මෙන්න මේවට තමයි ව්‍යංජනා කියලා කියන්නේ. තේන කවත්තෝ ඒ සූත්‍රයේ ප්‍රයෝජනය කුමක්ද? මේ විදියට සූත්‍රය මේවා නම් කිරීමෙන් නැති ප්‍රයෝජනේ කුමක්ද? සරාපකති ව්‍යංජනේ වගේ සූත්‍රවල ව්‍යංජනයක් පිටුපසින් නැති කල්හි ස්වරයෝ ප්‍රකෘතිමත් වෙනවා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වගේ සූත්‍රවලදී මේ ව්‍යංජන කියලා කියන්නේ මොනවද කියලා ඇති වෙන සැකය දුරු කරන්න තමයි මෙන්න මේවා තමයි ව්‍යංජන කියන්නේ කියලා මේ සූත්‍රයෙන් නම් කරන්නේ. ඒක තමයි ප්‍රයෝජනය. හරි, අපි රූප සිද්ධියේ ටික බලාගෙන යමු. අටවෙනි සූත්‍රය සේසා ව්‍යංජනා. එතකොට මේ සේසා ව්‍යංජනා කියන එකේ තේරුම සෙස්සෝ ව්‍යංජනයෝය කියන එකනේ. සෙස්සෝ ව්‍යංජනයෝය. එතකොට දැන් අපි මේ වෙනකන් කතා කරපු අකුරු හැර ඉතිරි අකුරු ව්‍යංජනයි කියන එකයි තේරුම. එතකොට මේකට අපි කිය මේක ව්‍යංජන සංඥා සූත්‍රයක්. ව්‍යංජන සංඥා සූත්‍රය. ව්‍යංජන කියලා නම දින සූත්‍රයක්. ඊට පස්සේ විස්තර කරනවා මේ අකුරු අට හැරපියා සෙසු මාත්‍රා භාගයක් ඇත්තා වූ කකාරයෙන් ආරම්භ වෙන නිග්‍රහීතයෙන් අවසන් වෙන අකුරු 33 ව්‍යංජනා නාම හොන්ති ව්‍යංජනයෝ නම් වෙත්. උත්තේහි අඤ්ඤේ සේසා. එතකොට සේසා කියන එකේ තේරුම කියන ලද්දෙන් අඤ්ඤ ඌවාහු කියන එකයි. උත්තේහි අඤ්ඤේ කියන ලද්ද උන් කෙරෙන් අන්නේ ඌවාහු තමයි සෙස්ස කියලා කිව්වේ. ත්‍රබ්‍යංජීයති ඒතේහි අත්තෝති ව්‍යංජනා. ත්‍ර මේ ව්‍යංජීයති කියලා කියන්නේ ප්‍රකට කරනවා කියන අර්ථයයි කියනු ලබනවා. මේවා කරණ කොටගෙන අර්ථය කියනු ලැබේ ප්‍රකාශ කරනු ලැබේනුයි ව්‍යංජන කියලා. ඒක නිරුක්තිය. එතකොට අර්ථයක් කියන්න අපිට ස්වර වලින් විතරක් පුළුවන්ද? බෑ. ඒ උසාවත් විලා බලන්න නේද? මේ ස්වර වලින් පුළුවන් විතරක්. ඒ නිසා ඒ අර්ථයක් ප්‍රකාශ කරන්න ව්‍යංජනත් උපකාරවත් වෙනවා. ඒ නිසා තමයි ව්‍යංජීයති ඒතේහි අත්වෝ කියලා නිරුක්තිය කිව්වේ. එතකොට තං යතහ ඒ කෙසේද යත් එහෙම නැත්නම් ඒ මෙසේ කියලා අපි ඒ ටික ඒ අකුරු ව්‍යංජන 33 මෙතන කියලා තියෙනවා. ඉති ව්‍යංජන යනු ව්‍යංජන වේ. අපි ඒව කොහොම කියන්නේ නැහැ දැන් කලින් කියපු නිසා නේද? හරි. කකාරාදීසු අකාරෝ උච්චාරණත්තෝ. මේ කකාර ආදී අකුරු වල තියෙන අයන්න උච්චාරණය සඳහායි එකතු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම ව්‍යංජන වෙන්නේ මොනවද? මේ හැම එකේම ශුද්ධ ව්‍යංජනය. කොහොමද? මෙන්න මේ විදියට. දීරචිත්තයස්ම කියවමු බලන්න මේ ටික. මේ යක පෙළ දේශයෙන් කියන්න පුළුවන්ද? කියන්න ලේසිද? ඒ අපහසු නිසා තමයි ස්වරයක් එකතු කරලා පෙන්නලා තියෙන්නේ ඇදිරියේදී. එතකොට ඒ ශුද්ධ ව්‍යංජනය තමයි මේ වගේ මේ ටික තමයි ඇත්තටම ව්‍යංජන. එතකොට මේ ඇත්තටම ව්‍යංජනය සහ ස්වරයක් එකතුණයි පසුව හැදුණු එකනේ මෙතන ලියලා තියෙන්නේ. ඒ උච්චාරණේ පහසුව සඳහායි. හරි. ඒ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනවද? ඊළඟට මේ ව්‍යංජනා කියන පදය ඊළඟ සූත්‍රයත් එක්ක අපි සම්බන්ධ කරලා තමයි අර්ථ කියන්න ඕන. ව්‍යංජනා ඉතිවත්තතේ ව්‍යංජනා කියන පදය ඊළඟ සූත්‍රයට සම්බන්ධ කරලා අර්ථ ගන්න ඕන. එතකොට මේකේ සූත්‍රයේ අපි සූත්‍රය විතරක් කට්ටියම කියමුනේ. සූත්‍රය විතරක් කියලා නැත්නම් ටිකක් නිදිමත වගේ ඉන්න පුළුවන්. නවවෙනි සූත්‍රය හැමෝම කියමු බලන්න. ඔව්. වග්ගා පංච පංචසෝ මන්තා. එතකොට මේකේ තේරුම මකාරය මකාරයෙන් අවසන් වන එහෙම නැත්නම් මකාරය අන්ත කොට ඇත්තා වූ පංච පංචසෝ පහ පහ බැගින් වූ ව්‍යංජනා ව්‍යංජනයෝ වග්ගා වර්ගයෝ නම් වෙති කියන එක තමයි තේරුම සූත්‍රයේ. පහ පහ බැගින් වූ මකාරයෙන් අවසන් වෙන ව්‍යංජන ටික වර්ග කියලා හඳුන්වනවා. වර්ගාක්ෂර. එතකොට ඒ කියන්නේ ඔව් මේ යටින් පෙන්වලා තියෙන්නේ. තේසං කෝ ව්‍යංජනානං ඒ ව්‍යංජන යන් අතුරින් කකාරාදයෝ මකාර අන්තා පංචවීසති ව්‍යංජනා. කකාරය මුල් කොට ඇති, මකාරය අවසන් කොට ඇති 25ක් වූ ව්‍යංජනයෝ පංච පංච විභාගේන පහ පහ බැගින් විභාගයෙන් එහෙම නැත්නම් බෙදීමෙන් පහ පහ බැගින් වග්ගා නාම හොಂತಿ වර්ගයෝ නම් විත් තං යතහ ඒ මෙසේ කියලා ඔන්න පහ පහ බෙගින් වෙන් වෙන හැටි මේ තියෙන්නේ. ඉති වග්ගා මෙසේ වර්ගයෝ යනුවෙන් යනු වර්ගයෝය කියලා මේ ටික කඛ ගඝ ඟ ඒ විදිහට ඉති වග්ගා කියලා යනු වර්ගයෝය කියලා අපි මේක අර්ථ කියනවා. තේ පන ඒ වර්ගයෝ වනාහි පඨම අක්කර වශයෙන් පළවෙනි අකුර වශයෙන් කවග්ග චවග්ග ආදි වෝහාරං ගතා. කවග්ගය චවග්ගය ආදි විවහාරේට යනවා. විවහාරේට ගියේ. වග්ගෝ ඉති සමෝහෝ. වග්ග කියලා කිව්වේ සමෝහයට කියන නම. තත් එහිදී පංච පංච විභාගේන ඉතිවා පහ පහ බෙගින් විභාගයෙන් හෝ පංච පංච ඒතේසං අත්ථීතිවා පහ පහ බෙගින් මොවුන්ට ඇත්තේය කියන අර්ථයෙන් හෝ පංච පංචසෝ කියන වචනේ හැදෙනවා. පහ පහ බෙගින් කියන එකයි තේරුම. මෝ අන්තෝ යේ සංතේ මන්තා. මෝ මකාරය අන්තෝ අන්තය ඌයේ යේසං යම් කණ්ඩායමකටද තේ ඔව්හු මන්ත මන්තානම් වි. කෙටියෙම කිව්වොත් කකාරයේ පටන් මකාරය දක්වා ඇති මේ 25ට තමයි වර්ග අක්ෂර කියලා කියන්නේ. කොහොමද එතකොට මේ වර්ග පහ නම් කරන්නේ? මේ පහට අපි කියන නම පවරචිත්තයස්ම සුමන සාරායස්ම ඊළඟ එක. එතකොට මේ පළවෙනි අකුරේ අනුපිළිවෙලට තමයි වර්ග පහ නම් කරන්නේ. වර්ග පහ අනුපිළිවෙල කියමු බලන්න. වර්ග පහ අනුපිළිවෙල කවුද? ආගෙන සුමන රතනායස්ම පරිජිත්තයස්ම මාරු නාද අවසන් ඊට කලින් දෙක ඊට කලින් දෙක තුන්වෙනි එක තාද තාද මූර්ධජද දන්තජද තුන්වෙනි එක දන්තජ තුන්වෙනි එක මොන වර්ගයේද මූර්ධජ කොහොමද මේ අනුපිරිවෙල එදා අපි කිව්වා නේද අනුපිරිවෙල තාන පටිපාටි වසා නේද තානයන්ගේ අනුපිළිවෙල අනුව කණ්ඨ තාලු මුද්ද දන්ත ඔට්ට පැහැදිලිද දන්තජ වලට කලින් තමයි මූර්ධජ එන්න ඕන ඩොඩට ට ඩ ඩ න ඒ ටික තමයි මූර්ධජ ත ත ද ද න ඒ ටික තමයි දන්තජ කියද්දි උච්චාරණය කරද්දි හරියට උච්චාරණය කරන්න ඕන ඒ ටික පුරුදු වෙන්න ඕන අනිවාර්යයෙන්ම හරි ඊට පොඩි කාලේ මතක තියාගන්න කචට තප කියලා නේද අනුපිළිවෙල පහලට කචට තප මොකද පාලියේ ලියලා තියෙන්නේ බ්‍රාහ්මී අකුරු වලින් එතකොට ඒක අපි ඔය බ්‍රාහ්මී අක්ෂර කියලා කියන්නේ ඒ වයින් තමයි ලියලා තියෙන්නේ ඒ උදාහ අපි බලලා ඇති නේද මේකේ ඔව් ඒ කාලේ වෙද්දි කොහොමද ලියන්න පටන් අරන් ඒ වෙද්දි ලියනවා උඩින් ලියන්න ඕ ඕ ඕ වෙන්න පුළුවන් ඕ ඕ වෙන්න පුළුවන් ඒ අපි දැන් ලියන අකුරු නෙවෙයිනේ ඒ කාලේ තිබුණේ දැන් ඔක අපි පෙන්වන්නම්කෝ ඒක තමයි දැන් අපි මේ පෙන්වන්න හැදුවේ. අපි හිතමුකෝ අං බුද්ධ අං කියන එක ධං කියන එක ඒ විදිහට අපි මේක බුරුමින් ලිව්වොත් පේනවා ඇති මේ. මේක පේනදි නේද මේ කියන්නේ උඩින් බිඳුව අං ධං කියන එක වෙදී මට හරියට මතක නෑ ඒක නම් ඒ සිළුමිණක් කියන අර්ථයෙන් අදහස් කරන්න ඇත්තේ උඩින් තියෙනවා කියන අර්ථයෙන් වෙන්නත් පුළුවන් මේක හරියටම කියන්න බෑ මොකක් නිසාද කියන එක අපි බලමු ඔව් බ්‍රාහ්මී අකුරු ලියද්දි එහෙමයි ලියලා තිබිලා තියෙන්නේ. පේනවා නේද? මේ ලංකාවේ තිබ්බ පැරණි අකුරු නෙමේ බ්‍රාහ්මී කියන්නේ. අපේ පැරණි සිංහල අකුරු. එතකොට ඒකේ අං දං කියන එක ඔය ලියලා තිබුණු විදිය මේ. ආ මේක පොඩ්ඩක් වෙනස් වුණා. හැබැයි ඒ මේකේ පෙන්වන්නේ නම් මේ උඩින් මේ පේනවා. ඒ නිසා වෙන්න පුළුවන් ඒ විදිහට කියන්න. ඔව් මේක නම් පොඩ්ඩක් වෙනස් වෙලා පින්නන්නේ. ඒ මුල් එකේ වුණාට ඒ විදිහට උඩින් තමයි පෙන්වලා තියෙන්නේ. බ්‍රාහ්මී අකුරු කියන්නේ ඉතින් පුරාණයේ තිබ්බ සිංහල අකුරු. ඒ නිසා වෙන්න පුළුවන් ඒ විදිහට කියන්නේ. හරි. අපි ඒකටත් යමුකෝ. ඊළඟට තියෙන්නේ අං ඉති නිග්ගහීතං. අං යනු නිග්ගහීතයයි. ඒතර මේක නිග්ගහීත සංඥා සූත්‍රය. ඒතර මේ සංඥා සූත්‍රයක් මේකත් නිග්ගහීත කියන නම දෙන සූත්‍රය. නිග්ගහීත සංඥා. සංඥා සූත්‍රයක්. ඒ ටික අපි ඊළඟට විස්තර කරගන්නවා. අකාරෝ උච්චාරණත්වෝ. මෙතන අං කියන තැන අයන්නත් උච්චාරණේ සඳහා තමයි අපි යොදාගන්නේ. ඉති සද්දෝපන අනන්තර උත්ත නිදස්සනත්වෝ. මේ ඉති කියලා කිව්වේ කලින් දක්වපු අනන්තර ඒ ළඟම කලින් කියපු එක නිදර්ශන වශයෙන් දැක්වීම සඳහා තියෙන නිපාතය. ඒ කියන්නේ ඉති වලට කලින් තියෙන අංනේ. අන්න ඒ අං යනු කියන එකයි මේ කියන්නේ. එතකොට අං කියලා කියන්නේ නිග්ගහීතයයි කියන එක දක්වන්න තමයි ඉති ශබ්දය ආවේ. අං ඉති යං අකාරතෝ පරං උත්තං බින්දු. අං යනුවෙන් යම් අකාරයෙන් පරව බින්දුවක් වේද, අකාරයෙන් පරව කියන ලද බින්දුවක් වේද, තං නිග්ගහීතං නාම හෝති. ඒ බින්දුව නිග්ගහීතය නම් වෙයි. රස්සස් සරං නිස්සාය ගයිහති. කෙටි අකුරක් මිශ්‍රය කරගෙන ගනු ලැබේ. කරණං නිග්ගහෙත්වා ගයිහති ඉතිවා. එසේ නැතහොත් කරණය පෙලා ගනු ලැබේ නොයි නිග්ගහීතං. නිග්ගහීත නම් වෙයි. කියලා මෙතන විස්තර කරනවා. මේ නිග්ගහීතය දැන් ප්‍රස්ස ස්වරයකින් පරමමනි කියදෙන්නේ දීර්ඝ පාළියේදී. දැන් සිංහලේ නම් ආං කිව්වොත් බින්දුවත් එක්ක දීර්ඝ ස්වරයකින් පසුව නිග්ගහීතය යෙදෙන්න පුළුවන්. ආං නේද? පාං ඒකනම් අල් ඕ කීං කුං ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා නේද? එතකොට සි පාලියේ එහෙම යෙදෙන්නෙම නැහැ. අං ඉං උං කියන ශබ්ද තුන විතරයි තියෙන්නේ. එතකොට ඒ තුන අනිත් ව්‍යංජනත් එක්ක මිශ්‍ර වෙලා කං කිං කුං ඒ විදිහට යෙදෙන්න පුළුවන්. කාං කීං කුං කේං කෝං ඒ වගේ ශබ්ද පාලියේ නැහැ. ඒ නිසා තමයි මෙතන කිව්වේ රස්ස සරං නිස්සාය ගයිහති කියලා. ඒත් එක්කම කරණය පෙලා මෙතනදී විස්තර කියන්නේ මේ කරණ කියද්දී දිව ගැනත් කියනවා. ඊට අමතරව මේ නාසිකය ගැනත් කියනවා. ඒකේ දෙවිදියකට අපිට මතකයක් තියෙනවා විස්තරයක්. දැන් දිවේ උපයෝගයක් වෙන්නේ නැහැ. අනිත් එක නාසයත් පෙලලා ටිකක් පහලට කරගෙන වගේ උච්චාරණය වෙන නිසා කියලා එහෙම විස්තරීකුත් අපිට මතකයක් තියෙනවා. එතන කියනවා. එතනදී විස්තර කරනවා මේ ඒ හේතුව තමයි එතනදී දැන් බුරුමයේදී නිග්‍රහීතය උච්චාරණය කරන්නේ මකාරයක් විදියට. හල් මකාරය අපි උච්චාරණය කරනවා වගේ තොල් දෙක එකට ගැටලයි කියන්නේ. බුද්ධම් දැන් ඒක අපි පිටකින් තියමුකෝ. සංඝම් කියලා කියමුකෝ. සංඝම් කියන එක සංඝම් එහෙමයි කියන්නේ. සෝ සංඝම් උපසම්පදං යාචති කියන එක සෝ සංඝම් උපසම්පදම් යාචති එහෙමයි කියන්නේ. ඒතර ඕක ගැන තමයි හික්කඩුවේ සුමංගල සන්නහන්සේගෙන් අහලා තියෙනවා ওই කාරණාව ගැන අඹගහවත්ති ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවෙත් ඕක ගැන කියලා තියෙනවා මතකයි. ඒතර ඒක ගැන විශේෂයෙන් බාලාවතාර ටීකාවේදී හික්කඩුවේ සන්නාසේ විස්තර කරනවා. එතනදී කියන්නේ මොකක්ද? මේ නිග්ගහීතය උච්චාරණය කරද්දී අපි මේ ගාථාවත් කියලාම පැහැදිලි කරගත්තොත් ලේසි. ඒක කියලාම එහෙමනොත් කියන්නම් නේද? මේක කෙටියෙන්ම කිව්වොත් කට විවෘතම කරන්නෙත් නැතුව වහන්නෙත් නැතුව උච්චාරණය කරන්න කියලායි කියන්නේ. අපි මේක කියාගෙන යමු. එතකොට ගාථාව හැමෝම මේ ගාථාව කියමු. මේක මතකේ තියාගන්න වටිනවා. කියමු නේද? කරණං නිග්ගහෙත්වාන හරි. එතකොට මේකේ කරණං නිග්ගහෙත්වාන මේකේ සන්නේත් කියලා තියෙන්නේ කණ්ඨ තාලු ආදී කරණය හකුළුවා කියලායි මෙතන කියලා තියෙන්නේ. කරණං නිග්ගහෙත්වාන කරණය පෙළා. එහෙම නැත්නම් හකුළුවා. කරණයන් යොදා ඒක මේ කොහොමද? පෙළා කියන වචනේ තමයි කියන්නේ. අවිවටේන මුකේන මෙන්න මේ පාඨය නිසා තමයි බුරුම උච්චාරණය අර ඒ විදිහට වෙලා තියෙන. අපි ඒක ගැන තව ටිකක් කතා කරමු. අවිවෘත මුකයෙන් විවෘත නොවු මුකයෙන් සරානුගං ස්වරයක් අනුව යන්නා වූ යමක් කියනු ලැබේද? සරානුගං යං උච්චතේ ස්වරයක් අනුව යන්නා වූ, එහෙම නැත්නම් ස්වරයකට පසුව යෙදෙන්නා වූ යම් ශබ්දයක් කියනු ලැබේද? තං එය නිග්ගහීතං ඉති උත්තං නිග්ගහීතය යැයි කියනු ලැබේ. එතන මේකේ මේ අවිවටේන මුකේන කියන එක විස්තර කරන්නේ විවට කියලා කියන්නේ විවෘතයි කියන එකයි, සංවට කියලා කියන්නේ වැසුණු කියන එකයි. ඒ දෙකම නෙවෙයි අවිවට කියලා කියන්නේ විවට නොවු මදක් විවට වූ කියන අර්ථයෙන් කියලා තමයි හික්කට්ටි ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට අවිවට කියලා කියන්නේ මදක් වැසුණු විවෘත නොවූ කියන අර්ථය. නැත්තම් මේක සංවෘතේන මුකේන කියලා කියන්න තිබුණානේ, එහෙම කියලා නැහැ. සංවෘත මුකයෙන් කිව්වොත් ඒක මොකද වෙන්නේ? මකාර උච්චාරණයට යනවා. අල් මයන්නනේ එතකොට කියවෙන්නේ. දැන් තොල් වහල් කිව්වොත් එහෙම අල්මයන්න උච්චාරණය වේ. එතකොට ඒක ඔට්ටජ ශබ්දයක් වෙනවානේ තොල් අපි උපයෝගී කරගත්තොත් මේක කියන්නේ. ඒ නිසා තමයි මේ කියන්නේ අවිවටේන මුකේන මුකය මදක් විවෘත කොට කියලා තමයි එතන විස්තර කරන්නේ. ඒ නිසා අපි ඒ විදියට උච්චාරණය කරමු. දැන් මේ අපි නිග්ගහීතය උච්චාරණය කරන විදියටම තමයි ඒක ආසන්න විදියටම තමයි ඉන්දියාව නේපාලේ වගේ රටවල් වලත් නිග්ගහිත උච්චාරණය වෙන්නේ. ඔව් නාසිකයි, පූර්ණ නාසිකයි. එතකොට මේක නිග්ගහිතේ පූර්ණ නාසික අකුරක්. දෙකක්. ඔව් ඔව්. අ කියන එක ඩොක්ටර් කක්ක. ඔව් ඒක කණ්ඨජයිනේ. කණ්ඨ නාසික දෙකෙන්ම. කණ්ඨය සහ නාසය දෙකම ප්‍රයෝගී වෙලයි ඒක උච්චාරණය වෙන්නේ. ඒක ද්විජාක්ෂරයක්. මේක පූර්ණ ශුද්ධ නාසිකයි. ශුද්ධ නාසිකයි, නාසය විතරයි. නා දැන් නහය වැහුවොත් මේක කියන්න බෑ. බුද්ධං කියන එක කියන්න බෑ නහය වැහුවොත්. කුටියට ගිහිල්ලා කියලා බලන්න පුළුවන්ද කියලා නේද? එහෙම කියන්න බෑ. හරි. නැහැ, දිවම නෙවෙයි කරණේ සම්ම. දැන් අපි කිව්වේ අර සේසා සක සකක් තාන කරණා කියලා. ඒතර කණ්ඨජවල කරණය උගුරමයි. කණ්ඨජ ශබ්දවල නැහැ තානයත්. දැන් ඒ තැන්වල කිව්වා තානයත් උගුර. දැන් අපි කිව්වා ජීවහග්ගං ජීවහා මච්ඡං තාලුජානං ජීවහග්ගං දන්තජානං ජීවෝ පග්ගං මුද්දජානං සේසා සක සක ඨාන කරණා සෙසු අකුරු සොකීය සොකීය ඨානයෝම තමයි කරණය වෙන්නේ. ඒතර තමන්ගේ ඨානයම තමයි කරණය. ඒතර කණ්ඨජවල කරණයයි ඨානයයි දෙකම උගුරමයි. ඒතට ඔට්ටජවල ඨානය කරණය දෙකම තොල්මයි. ඒකයි මේ කිය පැහැදිලිය. නැතුව නැතුව. ඔව් ඔව්. පිලා කියලා කිව්වේ ඒකයි ඒ භාවිතා. හකුලුවා කියන අර්ථය කියලා තියෙනවා. හකුලුවා. භාවිතා නොකර කියන අර්ථයම නෙවෙයි. නෙවෙයි. ඔව් ඒක භාවිතා නොකරම නෙවෙයි. එතකොට පිලා කියන අර්ථය කිව්වේ එකයි කොහමද හකුලුවා කියන අර්ථය තමයි වඩා සන්නේත් කියලා තියෙන හකුලුවා කියලා අපි ඒ සටහන බුද්ධාලා තිබුණා. මේ තියෙන්නේ කණ්ඨ තාලු ආදී කරණය හකුලුවා කියලායි කියලා තියෙනවා. ඔව් ඔව් අවිවට අපිහිත විවෘතත් නැති වහපුත් නැති අපිහිත කියන්නේ නොවැසු අන්න එකයි. ඔව් නාසය පෙලා කියලා නේ. කියද්දි නහය ටිකක් ඇතුළට තද වෙන ගතියක් වගේ තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඔව් කරණය කියද්දි මේකේ වඩා ගැළපෙන්නේ වුණාට ඒකයි මම කිව්වේ. දැන් අර විද්‍යාත්මකුත් කියලා තියෙනවා. නමුත් වඩා ගැළපෙනවා අර මේ මේකේ කරණය නහයනේ. නහය පිලා කියන වගේ අර්ථය වඩා ගැළපෙන බව පේනවා. නැත්තම් කරණ ගොඩක් තියෙනවනේ. ඊළඟ සූත්‍රය එහෙමනම් ඉද අවුත්තානං පරසමඤ්ඤානම්පි ප්‍රයෝජනේ සති ගහනත්තං පරිභාසං ආහ පර සමඤ්ඤා ප්‍රයෝගේ. එතකොට මෙහි නොකියන ලද්දා වූ ඉද අවුත්තානම් මෙහිදී මේ කච්චායන ව්‍යාකරණයේ එහෙම නැත්නම් මේ රූප සිද්ධියේදී නොකියන ලද්දා වූ පර සමඤ්ඤානම්පි ප්‍රයෝජනේ සති ප්‍රයෝජනයක් ඇති කල්හි පර සමඤ්ඤානම්පි ගහනත්තං වෙනත් ව්‍යාකරණයන්ගේ යෙදී ගැනීම පිණිස පරසමඤ්ඤා ප්‍රයෝගී පරසමඤ්ඤා ප්‍රයෝගී කියන පරිභාසං ආහ පරිභාෂා සූත්‍රය වදාළසේක කියන එක තමයි තේරුම. එතකොට මේක පරිභාෂා සූත්‍රයක්. එතකොට මේ පරිභාෂා කියලා කියන්නේ මොකක්ද කියන එකත් අපි කලින් දවසේ කීවද? ඒ ගැන විස්තරයක් අපි මෙන්න මේ සටහන පසුව කියවගන්න. ඔක්කොම අපිට විස්තර කරන්න කාලෙ මදි. මේ තියෙන්නේ ඒ සූත්‍ර වර්ග 6යි විස්තරය. මේ ටික හිමීට පසුව කියව ගන්න. ඒක සූත්‍ර වර්ග 6ක් ගැන කියනවා. සංඥා පරිභාෂාච විධින් නියම මේවච ඔය විදියට. ඒක මේ එකත් පසුව කියවලා තියාගන්න ඕන. සංඥා සූත්‍ර කියන්නේ නමක් දෙන සූත්‍රයෝ. පරිභාෂා කියලා කියන්නේ මුළු ව්‍යාකරණේ පුරාවටම බලපවත්වන සූත්‍ර. දැන් මේ පරසමඤ්ඤා ප්‍රයෝගී වගේ විදි සූත්‍ර කියලා කියන්නේ විධානයක් දෙන සූත්‍ර. එතකොට මේ විධාන වර්ගත් 8ක් ගැන කියලා තියෙනවා මේ කච්චායන වර්ණනාවේ. ලෝප විධාන ආදේශ විධාන ওই විදියට. ඒ ගැනත් විස්තරයක් අපි මේ විදියට කරලා තියෙනවා පසුව හිමීට කියව ගන්න. නියම සූත්‍ර කියලා කියන්නේ නියමයක් කරන සූත්‍ර. අපි අර සිංහලෙන් කියන නියමයි කියන අර්ථය නෙවෙයි. නේද? එතන නියම කරන්නා වූ සූත්‍ර යම් නියමයක් කරන සූත්‍ර. එතකොට අතිදේශ කියලා කියන්නේ මේක ටිකක් අමතර විස්තරයකුත් එකයි කියන්න තියෙන්නේ. එතකොට අන්ධර්මයක් යම් කිසි දෙයක් තවත් තැනක ආරෝපණයක් කරලා දක්වන සූත්‍රවලට අපි කියනවා අතිදේශයක් කියලා. ඒ ගැන විස්තර අපි පසුව ඒ උදාහරණයක් එන තැනක කියන්නම්. එතකොට පැහැදිලි වෙයි මේක අතිදේශ සූත්‍රයක් කියලා අපි එතනදී පැහැදිලි කරන්න. ඊළඟට අධිකාර සූත්‍ර. එතකොට මේ අධිකාර සූත්‍රයක් කියලා කියන්නේ යම් කිසි සූත්‍රයක් හෝ පදයක් තවත් සූත්‍රයකට හරි එහෙම නැත්නම් ඒ විස්තරයක් කරගෙන යද්දී ඒකට අනුවර්තනය කර ගැනීමට තමයි අධිකාරය කියලා කියන්නේ. අන්න ඒ විදිහේ අධිකාරයන් දක්වන සූත්‍ර, අධිකාරයන් සිද්ධ කරන සූත්‍ර කියන එකයි. එතකොට මේ ඒ විදිහේ විවිධ අධිකාර අර සීහගතික, මණ්ඩුකගතික, යථානුකුබ්බික ওই විදිය අධිකාර තුනක් ගැන කියවෙනවා. ඒව ගැන පසුව මෙතන කියව ගන්න. ඒතර කෙටියෙන් කිව්වොත් සීහගතික කියලා කියන්නේ යම් සූත්‍රයක තියෙන දෙයක් ඒ පිටුපසින් තිබුණත් අපි හිතමුකෝ තාම අපිට අසු වෙලා නැහැ. පසුව එන්නේ සූත්‍රය. නමුත් ඒකෙන් අපිට මේ සීහගතික න්‍යායට අනුව ඒකේ බලපෑම දැනටත් ලැබෙනවා නම් මේ මොහොතටත් ලැබෙනවා නම් තාම අපිට ඒක හමු වෙලා නැතත් ඒකට තමයි කියන්නේ සීහගතික කියලා. මණ්ඩූක ගතික කියලා කියන්නේ මෙඩියෙක් වගේ පැන පැන යන ලක්ෂණය තියෙනවා කියන එකයි. ඒ කියන්නේ යම් පදයක හෝ සූත්‍රයක බලපෑම මෙතනදී ලැබෙනවා, ආපහු සූත්‍ර දෙක තුනක් අතහැරලා ආපහු පසුව ලැබෙනවා. ආපහු තව කීපයකදී ලැබෙන්නේ නැහැ, ආයෙ පසුව ලැබෙනවා. ඒ විදිහට තියෙනවා නම් ඒකට කියනවා මණ්ඩූක ගතිකයි කියලා. යතහනුකුබ්බික කියලා කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් යම් ප්‍රමාණයකට එක දිගට අනුපිළිවෙලට බලපවත්වනවා කියන එකයි යතහනුකුබ්බික කියලා කියන්නේ. අනුපිළිවෙලට බලපවත්වන කියන එකයි. එතකොට අන්න ඒව ගැනත් යම් දැන ගැනීමක් කරන්න ඕන. අපි මේක දාලා තියෙනවා පසුව කියව ගන්න. හරි. එතකොට මේක පරිභාෂා සූත්‍රයක්. ඒ මොකද මුළු ව්‍යාකරණයේ පුරාවටම මේ බලපෑම තියෙන නිසා. පැහැදිලිද? හරි. ඊට පසු ඔන්න විස්තර කරනවා පරස්මින් සක්කත ගන්තේ පර සංස්කෘත ග්‍රන්ථයන්හි වා එසේ නැතහොත් පරේසං වෙය්‍යාකරණානං බාහිර ව්‍යාකරණඥයින්ගේ ඝෝෂ අඝෝෂ ලෝප සවන්න සංයෝග ලිංග ආදී වූ යා සමඤ්ඤා යම් සමඤ්ඤාවන් එහෙම නැත්නම් යම් සංඥාවන් නාමයන් වෙනවද තා ඒ නාමයෝ ප්‍රයෝගේ සති යෙදීමක් ඇතිකල්හි එත්තාපි යුජ්ජන්තේ මේ පාලි ව්‍යාකරණයෙහිද යෙදේ කියන එක තමයි තේරුම. එතකොට මේ පරසමඤ්ඤා කියන වචනයේ තේරුම පරස්මින් පරේ සංවා සමඤ්ඤා පරසමඤ්ඤා ඒ නිරුක්තියයි කිව්වේ. එතකොට වෙනත් ව්‍යාකරණයන්හි හෝ වෙනත් ව්‍යාකරණ දන්නා අයගේ කියන එකයි තේරුම. වෙය්‍යාකරණේ වෙය්‍යාකරණං අධීතානං වා සමඤ්ඤා इति අත්ෝ ව්‍යාකරණයෙහි හෝ ව්‍යාකරණය හැදෑරූ අයගේ සංඥා කියන එක තමයි තේරුම. ප්‍රයුජ්ජනං ප්‍රයෝගෝ යෙදීම තමයි ප්‍රයෝග කියලා කිව්වේ. විනියෝග ඒ කියන්නේ යෙදීම කියන එකයි. එතන මෙතනදී මේ කියන්නේ මොකක්ද? දැන් මේ බුද්ධ කාලයේ වෙද්දි ව්‍යාකරණ සැකසීලා තිබුණේ. සංස්කෘත ව්‍යාකරණ ආදී ග්‍රන්ථ වශයෙන් සැකසීලා තිබුණා. අහලා ඇති සමහර විට කච්චායන මහරහතන් වහන්සේගේ කතාව පවා ස්වාමීන් වහන්සේ කලින් පුරෝහිත කෙනෙක් මේ ත්‍රිවේදය හදාරපු රජ කෙනෙකුගේ පුරෝහිත කෙනෙක්. එතකොට මේ ත්‍රිවේදයේ මේ ව්‍යාකරණ ඉතිහාසය ආදී ඒ සියල්ල ප්‍රගුණ කරපු පුරෝහිත කෙනෙක්, පුරෝහිත බ්‍රාහ්මණේ. ඉතින් එතකොට ඒ කාලේ විදිහට ඇත්තටම මේ බාහිර ව්‍යාකරණය, එහෙම නැත්නම් සංස්කෘත ව්‍යාකරණ වචන සමාජයේ තිබුණා. එතකොට ඒවට අලුතෙන්ම වචන එකතු කරන්න ඉතින් අවශ්‍යකමක් නැහැ. ඒ තියෙන වචන වලින් වචනම යොදාගෙන ඉගැන්වුවම ඉරිසට පහසුයි. දැන් බුද්ධ කාලේ වෙද්දී අෂ්ට සමාපatti කියන වචන, ඔය කසින කියන වචන, ධ්‍යාන කියන වචන, ඒ දේවල් බුද්ධ කාලේ වෙද්දිත් ව්‍යවහාරව තිබුණා. එතකොට ඒ ව්‍යවහාර බුදුරජාණන් වහන්සේ වුණත් ඉක්මවන්නේ නැහැ. දැන් ඊට අලුතෙන් නම් දෙන්න යන්නේ නැහැ. ඒ තියෙන දෙයටම ඒ විස්තර විවරණ කරනවා ඒ වචනම යොදාගෙන. එතකොට ඒ වගේ තමයි දැන් මේ ව්‍යාකරණයේදීත් අපිට ඒ වෙද්දී භාවිතා වුණු යම් වචන තිබුණා නම්, ඒ වෙද්දී ව්‍යවහාර කරපු යම් වචන තිබුණා නම් ව්‍යාකරණවල, ඒවා මේ විස්තර කිරීමේදී යොදාගත්තට වරදක් නැහැ කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? ඊට පසුව ඒ වගේ ඒ සංඥා කීපයක් විස්තර කරනවා. මොනවද ඒ? තත්ත වග්ගානම් පඨම දුතියා සකාරෝච අගෝස. මේ අගෝස කියන්නේ ඒ විදිහේ එක සංඥාවක්. මොනවද ඒ? වර්ග අකුරු අතුරින් පළවෙනි දෙවෙනි අකුරුත් සකාරයත් කියන මෙන්න මේ අකුරු 11. ඒතර කොහොමද 11 වුනේ? අපි කලින් මේ දාලා තිබුණා නේද මේකට අර මේ අකුරු හෝඩිය නැද්ද? පාලි හෝඩිය. මෙතන නෙවෙයි නේද? පේනම ඇති මේ අගෝෂ කියලා කිව්වේ මේ වර්ග අකුරු වර්ග පහ මේ ටිකනේ වර්ග. ඒ වර්ග වලින් හැම වර්ගයකම පළවෙනි සහ දෙවෙනි අකුරු. එතකොට ඔක්කොම එතන 10යි. වර්ග පහේ 10යි. ඊට අමතරව සයන්න සකාරය කියන මෙන්න මේ 11ට අපි කියනවා අගෝෂ. සිංහලෙන් නම් අගෝෂ, පාලියෙන් අගෝස. ඇයි ඒවට අගෝස කියන්නේ? ඒකත් දැනගෙන ඉන්න ඕන. කලින් දවසේ කීවද? කීවද නැද්ද? අගෝස ගෝස බෙදීම මතකද? ඔව්, කීවා වගේ මතකයි. තේ උච්චාරණය කරද්දී උගුරේ සිද්ධ වෙන කිව්වනේ. එතනදි කිව්වා. ඒතර අන්න ඒ අගෝෂ ඒ විදිහේවා 11ක් තියෙනවා. ඊපස්සේ වග්ගානං තතිය චතුත්ථ පංචමා. යරලවස් හලා ච ඉති ඒකවී සති ഘോഷානා. ඒතරේ වර්ග අකුරු අතරින් වර්ග අකුරු වල 3 වෙනි 4 වෙනි 5 වෙනි අකුරුත් ඊට අමතරව සයන්න හැර සයන්න සහ අං ශබ්දය හැර ඉතිරි යරලව හ ල කියන අකුරුත් කියන මෙන්න මේ 21 දෙනාට කියනවා ഘോഷ අක්ෂර ഘോഷ මෙතන 6යිනේ වර්ග අකුරු වලින් 15යි ඊට අමතරව මේ 6 දෙනයි ඒ කොහොමද මෙන්න මෙතන මේ කියන වර්ග අකුරු වලින් මේ 15 දෙනා ඊට අමතරව මෙන්න මේ කියන අකුරු මේ ටික ඊට පසුව වර්ග අකුරු වල ဒုတိය චතුත්ථ ධනිතා තිපි වුච්ඡanti එත්තච වග්ගානං ဒုတိය චතුත්ථ තොර තව බෙදීමක් මේ කියන්නේ හැම වර්ගයකම දෙවෙනි සහ හතරවෙනි අකුරු වලට නමක් කියනවා ධනිත ධනිත කියලා කියන්නේ මහා ප්‍රාණ කියන එකයි මහා ප්‍රාණ එතකොට ප්‍රාණ කියලා කියන්නේ වායුවට කියන නමක් එතකොට වැඩිපුර ආයාසයකින් වැඩි වායුවක් පිටවෙමින් උච්චාරණය කරන අකුරු වලට අපි කියනවා මහා ප්‍රාණ පාලි වචනේ ධනිත ඉතරේ සිටිලා ඉතිරි අකුරු වලට කියනවා සිටිල ඒ කියන්නේ ඉහිල් ප්‍රයෝගයකින් උච්චාරණය වෙන අකුරු වලට කියනවා සිටිල සිටිල කියන එකේ තේරුම ඉහිල් ප්‍රයෝගයකින් උච්චාරණය වෙන කියන එකයි මේ සිටිල ධනිත කියන වචනත් ඒ කාලේ භාවිතා වුණ බවයි පේන්නේ වෙන ව්‍යාකරණවලත් භාවිතා වෙලා තියෙනවා ඊට පසුව තව වචනයක් විනාශෝ ලෝපෝ මේ ලෝප කියන වචනයත් ඒ විදිහට අපි භාවිතා කරනවා ලෝප කියලා කියන්නේ විනාශ වීමයි ලොප් වෙනවා කියලා සිංහලෙන් කියනවා ලොප් වෙනවා ඒ කියන්නේ අදස්සනං ගච්ඡති නේද නො කොහමද අවිද්‍යමානත්වයට යනවා ඒ කියන්නේ අපි ලොක් කරනවා කිව්වම තේරෙනවා ඒකට ඒක ඉවත් කරනවා ඊට පස්සේ තව ඒ වගේ වචනයක් තමයි සවන්න කියලා කියන්නේ සවන්න සවන්න කියලා කියන්නේ මොකක්ද ඒකේ තේරුම රස්සස්සරා සක දීගේහි අඤ්ඤමඤ්ඤං සවන්නා නාම කෙටි අකුරු තමන්ගේ දිග අකුරත් එක්ක එකිනෙකාට සවර්ණ නම් වෙනවා සවර්ණ ස්වරූප සමාන වර්ණ කියන එකයි තේරුම සමාන වර්ණ එතකොට අයන්නට ආයන්නත් ආයන්නට අයන්නත් ඊයන්නට ඊයන්නත් ඊයන්නට ඊයන්නත් සවර්ණයි උයන්නට ඌයන්නත් ඌයන්නට උයන්නත් සවර්ණයි එතකොට අයන්නට ඊයන්න සවර්ණ නැහැ අයන්නට ඊයන්න සමාන නැහැ ආ දෙන්න සවර්ණයි ඒ සවර්ණ වෙන එක අපිට අඳුරා ගන්න පහසුයි මේ සටහන බලපුවාම පේනවා ඇති මේ එක පෙළේ ඉන්නවා මේ දෙන්න තව පෙළක මේ දෙන්න තව පෙළක එතකොට මේ දෙන්න සවර්ණයි එකිනෙකාට මේ දෙන්න ඒ දෙන්නට දෙන්නා සවර්ණයි මේ දෙන්න ඒ දෙන්නට දෙන්නා සවර්ණයි හැබැයි මේ අයන්න ආයන්න හැර ඉතිරි ස්වර 6ම එක්ක අසවර්ණයි සව සමාන නැහැ අසවර්ණයි කියලා අපි කියන්නේ යේ සරූපා ඉති පී වුච්ඡanti ඒ වටම කියන තව නමක් තමයි සරූප කියලා සවන්න කියන එකටම සමානයි සරූප එතකොට අයන්න ආයන්නට සරූපයි ආයන්න අයන්නට සරූපයි ඒ විදිහට අර්ථ ගන්නවා ඊට පස්සේ තව ඒ වගේ කාරණාවක් කියනවා සර අනන්තරිතානි ව්‍යංජනානි සංයෝගෝ තවත් ඒ වගේ වැදගත් වචනයක් සංයෝග. ඒකේ තේරුම මොකද්ද? සර අනන්ත රිතානි ව්‍යංජනානි. අතරතුර ස්වරයක් නැතිව ව්‍යංජන දෙකක් පිහිටනවා නම් ඒකට අපි කියනවා සංයෝගයක්. බැඳි අකුරු කියලා අපි කියන්නේ නේද? හැබැයි බැඳි අකුරු කියලා අපි කියන වචනයම නෙවෙයි මෙතනින්. ඒකේ අර්ථය අපි බලන්න ඕන. ව්‍යංජන දෙකක් එක ළඟ තියෙනවා නම් ද්විත්තය කියලා කියන එක ඒකේදී බොහෝසේ අදහස් වෙන්නේ එකම අකුරේ දෙකක් කියන එකයි. දැන් මේක එහෙමම නෙවෙයි. ඕනම යුගලයක් ඕනම ව්‍යංජන දෙකක් එක ළඟ තිබුණොත් ඒකට අපි කියනවා සංයෝග අක්ෂරයක් කියලා. පැහැදිලිද? තර්මේ ලිංගං කියලා අපහුව වචනයක් තියෙනවා. ඒකේ තේරුම මොකද්ද? ධාතුපච්චය විභත්ති වජ්ජිතං අත්තවං ලිංගං. තොර ධාතු ප්‍රත්‍ය විභක්ති ඉන්ගෙන් තොර වූ අර්ථවත් වූ පදයක අපි කියනවා ලිංගයක් කියලා. මනුස්ස, බුද්ධ, ඒ වගේ පද. ඒවට අපි කියනවා ලිංග. විභක්තියෙන් තොර අපි එකට තව නමක් කියනවා පාටිපදික කියලා කියනවා. පාටිපදිකය. විභක්ති අන්තං පදං. එතකොට විභක්තිය ඒකට එකතු වුණාම ඒකට අපි නමක් දෙනවා පද කියලා. පද. ඉති ඒව මාදි යන මේ ආදිය පරසමඤ්ඤායි කියලා අර්ථ ගන්න ඕන. එතකොට මේ ආදියට ඒ විදිහට අපි දැනට ගත්තු ව්‍යාකරණයේ යොදා ගන්න වචන තවත් ඒ වගේ ඒවා තිබුණොත් අපිට යොදා ගන්න ඉඩ දීලා තියෙනවා විස්තර කරගෙන. ඒකෙදී ඒක ලිංගයක් කියලා තමයි සමාන සලකන්නේ. එතන විශේෂයෙන් අදහස් කරන්නේ නම් විභක්ති අන්තය පදයක්. මේකේ වෙනම අර්ථ ටිකක් කියනවා. මම පසුව ඒ වුණොත් ඒක බලලා කියන්නම්. එහෙම මට මතකයක් තියෙනවා. මෙතනදී දැන් මේ ධාතුපච්චය විභක්ති වජ්ජිතං. විභක්ති වජ්ජිතං කියන එක තමයි ඇත්තටම ප්‍රධානව නාම පදයක් කියන බව කියන්නේ. එතකොට ධාතු දැන් අපිට ඔන්න මතක් වුණා මෙතන ධාතු කියන එක ගත්තේ ඇත්තටම ක්‍රියාපද ඉවත් කරන්න. ක්‍රියාපද ගන්නෙ නැති වෙන්න. එතකොට පච්චය කියන පදය ගත්තේ ආඛ්‍යාත ප්‍රත්‍ය නාම ධාතුක ක්‍රියා නාම ධාතු ප්‍රත්‍ය හෝ ඒ වගේ විස්තරයක් කියන්නේ. එතකොට ඒ දේවල් නොගන්නට ඒ වගේ නැති නිසා. එතකොට ඒ ආඛ්‍යාත ප්‍රත්‍ය ආදිය යෙදෙන්නේ නැහැ ලිංගයක. එතකොට මේ ලිංග කියන වචනේ අපි යොදන්නේ නාම පද සඳහා පමණයි. ඒක ගැන කියන්න නිසා තමයි ධාතු පච්චය විභත්ති වජ්ජිතං අත්තවං කියලා කිව්වේ. එතකොට අත්තවං කියන්නේ අර්ථවත් කියන එකයි. මේකේ එහෙමත් කියලා මේකෙමත් ඉස්සරහට ආපහු එනවා. මේ කාරක කාණ්ඩේදී තව අමතර විස්තරයක් මේ ගැන එනවා. අපි එතනදී වැඩිදුර විස්තර කතා කරමු නේද? හරි, මේ විදිහට උඩට සංඥා විධානය අවසන් වෙනවා. මේක කවුරු හරි පොඩ්ඩක් සටහන දාලා තියන්න, අපි ඊළඟ දවසේ තව ටිකක් පැහැදිලි කරන්න. මේ මෙතන සටහනක් අපිට විස්තරයක් කරන්නම් ඊළඟ දවසේ. ලියලා තියාගන්න ප්‍රශ්න. ලිංගං කියන වචනයේ විස්තරය. නැත්තම් අපිටත් අමතක වෙන්න පුළුවන් ඒකයි. හරි. දැන් ඒක ඇත්තරම දේශනාවේ යෙදෙන විදි අනුවමයි. මොකද එකම වචනය ද්විලිංගික ද්විලිංගික වචනක් තියෙනවානේ. එකම වචනය එවතට ලිංග දෙකක සමහර ඒවා ලිංග තුනක වර්ණ කියනවා. ඒකට ඒක නිසා මේ දේශනාවේ යෙදෙන ආකාරය අනුවම තමයි ලිංගය තීරණය කරන්නේ. මතක ඇති නේද ඒ ටික මේ ඝට පාට යටි මුත්‍ති මේ විදිහේ ගාථාවක් තියෙනවා. මට ඒක දැන හරියටම මතක නෑ. බාල අවතාරි නමේ තියෙන නපුංසක ලිංග පුමිත්ති ලිංග කුම නපුංසක ලිංග කියලා මේ පේනවා. ඝට කටනේ ඝට කට යටි මුත්‍ති සින්දු රේනුප්ප භූතයෝ විපද චතුර ඔය විදිහට යතහා ඝටෝ ඔය විදිහට මේ පුල්ලිංගයේ සහ ශ්‍රීලිංගයේ යෙදෙන වචන. ඒ වගේම මේ පුල්ලිංගයේ සහ නපුංසක ලිංගයේ යෙදෙන වචන. ධම්ම, කම්ම, බ්‍රහ්ම, කුසුම ඔය විදිහේ මේ වචන තුන. ඒකම වචනය. හැබැයි ලිංග දෙකක යෙදෙනවා. වර්ණ කීම දෙවිදියකට වෙනවා. ඒතර ශ්‍රීලිංග නපුංසක ලිංගයේ යෙදෙන වචන. ලිංග තුනේම යෙදෙන වචනක් තියෙනවා. ඒතර මේවා පුරුයි කොට දෙනෙකුට. තර මෙන්න මේ විදිහේ යෙදීම් තියෙන නිසා අපිට දේශනාවේ යෙදෙන විදිහම අනුව තමයි හොයන්න වෙන්නේ. හරි නේද? එතකොට දැන් සංඥා සම්බන්ධව අපි කතා කරලා අවසන් වෙනවා. ඊට පසුව අපිට දැන් කතා කරන්න තියෙන්නේ ස්වර සංඥා ස්වර සංදි විධානය. ඒකෙත් එකක් හරි කතා කරමු නේද? වැඩි වගේ. තාමසේ විශේෂ මොකක් වැඩ ලැබුණේ නැහැ නේ කාටවත්. ඒකට පොඩි කුටියෙන් කරගෙන ඉන්න වැඩක් තියෙනවා. නේද? ඊළඟ දවසේම හොඳයිද කොහොමද? ඔව් අමාරුනේ. මොකක් ගැනද? කියන්නේ විදුරුමය. කියන්නේ හරි. එතකොට අපි මේකත් කියාගෙන යමු ඉක්මනට. නේද? සර සංදි විධාන. එතකොට සර සංදි විධානය. අත සර සංදි උච්චති. අත කියලා කිව්වේ සංඥා කොටස දැක්වීමට අනතුරු සර සංදි කියනු ලැබේ. ඊපස්ව මේ උදාහරණ ටිකක් තමයි මේ වරහන් ඇතුලේ අපි මේ දක්වලා තියෙන්නේ. ලෝක අග්ග පුද්ගලෝ. එතකොට අපි සංදිය වෙන්නේ මෙන්න මේ තැන් වලයි කියලා මතක තියාගන්න. එකතු කිරීමේ ලකුණක් අපි දානවා. මේ විදිහට අනිත් ඒවට එකතු කිරීමේ ලකුණ Taman දා ගන්න ඕනේ. නේද? ලෝක අග්ග පුද්ගලෝ පඤ්ඤා ඉන්ද්‍රියං තීනි ඉමානි නොහි ඒතං භික්කුණී ඕවාදෝ මාතු පဋාණං සමේතු ආයස්මා අභිභූ ආයතනං ධනං මේ අත්ති. මෙතනයි එකතු වෙන්නේ. සබ්බේ ඒව තයෝ අස්සු ධම්මා අසන්තෝ එත්ත න දිස්සන්ති. අසන්තෝ එතන දිස්සන්ති ඉති ඉද යන මෙහි සරාදී සංඥායන් ස්වර ආදී සංඥා කළ කල්හි සබ්බ සන්ධි කරනට්ටහානි. සියලු සන්ධි කරන තැන්හි ව්‍යංජන වියෝජනත්හං ව්‍යංජනය ස්වරයෙන් වෙන්කිරීම පිණිස පරිභාසං ආහ පරිභාෂා සූත්‍රයක් උබ්බ මදෝටිත මස්සරං සරේන වියෝජයේයැයි වදාළ සීක කියන එක තමයි තේරුම. ඒක කෙටියෙන්ම කිව්වොත් මේ සූත්‍රය තියෙන්නේ මොකටද? මේ සංධිකරණ අවස්ථාවකදී ව්‍යංජනයකින් ස්වරය වෙන් කරන්න ඕන වුණොත් මේ ස්වරය වෙන් කරනවා කියලා කියන්නේ මොකක්ද? දැන් කකුද දැන් කෝ කියලා කියන වචනේ කෝකිල කියන එක අපි කොහොමද වෙන් කළොත් වෙන් කරන්න ඕන? ඒ මුළු වචනේම තියෙන ස්වර ව්‍යංජනත් එක්ක වෙන් කරනවා නම් හල් කයන්න ඕ යන්න හල් කයන්න යන්න හල් අයන්න අයන්න කොහොමනේ? ඔන්න ඔය විදිහට දැන් අපිට මේ මුළු වචනේම හැම වෙලේම අපි වෙන් කරන්නේ නැහැ මේ සූත්‍රයෙන්. ඒක අපිට බොහෝ සෙයින් අවශ්‍ය වෙන්නේ වචනයේ අග වචනයේ අන්තයේ තියෙන ව්‍යංජන වෙන් කරන්න. ඇතැම් තැනකදී වෘද්ධි ආදී වෙන අවස්ථා කියලා කියවෙනවා. අපි ඒව පසුව කතා කරනවා. ඒ තැනකදී මුලත් වෙන් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් වචනයක අග මේ සංදි කතාවේදී බොහෝ සෙයින් වචනයක අග තමයි මේ විදිහට අපිට වෙන් කරගන්න වෙනවා. මේ වෙන් කිරීම කරන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. ඒ සූත්‍රයෙන් කියන්නේ මොකක්ද? පුබ්බං අධෝටිතං අස්සරං සරේන වියෝජයේ කියන එක තමයි මේ ටිකේ තේරුම. කොහොමද වෙන් වෙන්නේ වචන? පුබ්බං අධෝටිතං අස්සරං සරේන වියෝජයේ. ඒකේ තේරුම පුබ්බං పూర్ව ව්‍යංජනය අදෝටිතං අස්සරං යට යටින් දැන් අපි ලියද්දී මේ පේනවා ඇති. දැන් අපි මේ කෝ කියන එක ලිව්වොත් කොහමද? අපි මේ සාමාන්‍ය කතාවේදී යට කියලා කියන්නේ පහ වුණ එකටයි, පසු වුණ එකට. ඒ කොහමද? මේකට අපි කියන්නේ රුක්වාරෝහණ න්‍යායට අනුව. රුක්වාරෝහණ න්‍යාය ඒ කියන්නේ ගහකට නගින අවස්ථාවේදී අපි පහු කරන කොටසට අපි කියනවානේ යට කියලා. නේද? අපි පහු කරන කොටසට යට කියලා කියනවා. ඒ වගේම අපි පොතක් කියවගෙන ගියොත් අපි කියවලා පහු කරන කොටසට අපි කියනවා නමක් යට කොටස. යට කොටස කියලා අපි කියන්නේ යට දක්වන ලදි කියලා කියන්නේ කලින් අපි පහු කරලා කියන එකයි තේරුම. එතකොට පොතක නම් අපි සමහර විට පොතේ අපි බලන තැනට උඩින් තියෙන්නේ. පොතේ අපි දැන් මැද නම් මේක අහුවෙන්නේ යට දක්වනලා දී කියපුවම පිටුවේ ඊට යටින් බලලා බෑ. එතකොට ඊට පස්සේ මේ යට නෙවෙයිනේ මේ උඩනේ මම හරි වැරදිලා මේ ලියලා තියෙන එකට කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෙවෙයි මේ කියන්නේ යට දක්වනලා දී කියලා කියන්නේ කලින් දක්වනලා දී කියන අර්ථය. එතකොට ඒ විදිහටම තමයි මෙතනත් මේ අදෝටිතං කත්වා කියන්නේ යටට කොට ඒ ස්වර රහිත ව්‍යංජනය ව්‍යංජනය මුලින් තියලා එහෙම නැත්නම් යටින් තියලා අදෝටිතං කත්වා අදෝටිතං අස්සරං කත්වා යට පිහිටියා වූ ස්වර රහිත වූවක් කොට කියන එක තමයි ඒකේ තේරුම. එතකොට යට කියලා කිව්වේ කලින් ස්වර රහිත කියන්නේ ශුද්ධ ව්‍යංජනේ තියන්න කියන එකයි. එහෙවිත් ඒ විදිහට තියලා සරේන වියෝජයේ ස්වරයෙන් වෙන් කරන්නේය කියන එක තමයි තේරුම. ඒ විදිහට ස්වරයෙන් වෙන් කරන්න. ඒකට කෙටියෙම තේරුම ව්‍යංජනයේ තියෙන මේ ස්වර ව්‍යංජන දෙක මේ විදිහට වෙන් කරගන්න කියන එකයි. මේක දැන් විදේශ අයට කිව්වම ඒ අයට නම් හරි ලේසියි මේක. එහෙමද අපිට වගේ මේකේ ලොකු දෙයක් කරන්න නැහැ. ඒ අයට කොහොමද අපි කෝකිල කියන එක ලියන්නේ මෙහෙම. කෝකිලනේ. හරි ලේසි මේ අකුරු ටික කෙලින්ම නිකම්ම වෙන් කරන්න තියෙන. අපිට වගේ හල් අකුරු දාන්න මොකුත් නැහැ. නේද? අනිත් එක ඒ අයට මේක වෙන් කරන්න දෙයක්වත් නැහැ. ඉබේම වෙන් වෙලානේ තියෙන. අවසාන අකුර කියලා වෙන් කරන්න කියලා විශේෂයෙන් අවශ්‍ය නැහැ. වෙන් වෙලාමයි තියෙන. ඉතින් මේකත් එක්ක බැඳිලා නැහැ. පැහැදිලි නේද? ඒ අයට සංදි පාඩම ලේසි. විදේශ අයට. දැන් ඊට පස්සෙ අපි වෘතිය කියාගෙන යමු. සරේන ඉති සරේන යනු නිස්සක්කේ කරණ වචන. පංචමී අර්ථයේ තපියා වචනය. පංචමී කියලා කියන්නේ අවදි අර්ථයේ තපියා වචනයක්. ඒ නිසා අපි කියන්නේ ස්වරය කෙරෙන් වෙන් කරන්නේය කියන එකයි. පංචමී අර්ථය. එහෙම නැත්නම් වා සහ යෝගේ. එහෙම නැත්නම් සහ අර්ථයේ තපියාවත්. ස්වරය හා වෙන් කරන්නේය කියලා අර්ථය ගන්න. සන්ධිතබ්බේ සර රහිතම් උබ්බ ව්‍යංජනං. එතකොට ඒ සන්ධි කටයුතු කල්හි ස්වරය රහිත පූර්ව ව්‍යංජනය අනතික්කමන්තෝ ඉක්මවන්නේ නැතුව ඒ මේ අනතික්කමන්තෝ කියලා කියන්නේ පිළිවෙල ඉක්මවන්නේ නැතුව පිළිවෙල මාරු කරන්න එපා. දැන් මෙහෙම මේක ලියද්දී අපට ඕන නම් දැන් මේ දෙක වෙන් කරන්න කිව්වනේ. කෙනෙක් ඕ යන්න මුලින් ලියලා අල්කා යන්න පිටපසින් ලියනවා. ඒත් වෙන් කළාද කිව්වම ඔව් කියනවා. අෂ්මතුන් මේ ස්වරයෙන් ව්‍යංජනයෙන් මේ දෙක වෙන් කරන්නකො කිව්වම වෙන් කරලා මාරු කරලා ලියනවා. වෙන් කරලා නම් එහෙම බෑ. එහෙම කළොත් වැරදි. එහෙමොත් මේ ව්‍යාකරණ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා මේ අනුපිළිවෙල ඉක්මවන්නේ නැතිව අනතික්කමන්තෝ එන්න ඕන අනුපිළිවෙල ඉක්මවන්නේ නැතුව අදෝටිතං අස්සරංච කත්වා යටපිහිටියා වූ ස්වර රහිත වූවක් කොට සරතෝ වියෝජයේ ඉති ස්වරය කෙරෙන් වෙන් කරන්නේය යැයි සරතෝ ව්‍යංජනං වියෝජයේ තබ්බං. ස්වරයෙන් ව්‍යංජනය වියෝජනය කට යුතුයි. මේ වියෝජනය කියන වචනේ හැම මතක ඇතිනේ නේද? විද්‍යාව විදිහම පාවිච්චි කරන්නේ වියෝජනය නේද? එත්තච අස්සරග්ගහන සාමත්තියේන ව්‍යංජනං ඉති ලද්දං. එතකොට මෙතනදී මේ අස්තරං එතකොට මේ විදිහට වෙන් කරන්න ඕන මොකක්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. මොකද දැන් ව්‍යංජනං කියන කොටසක් මෙතන මේ සූත්‍රයේ ඇතුලේ කියවිලා නැහැ. මේ සූත්‍රයේ කියලා නැහැ. දැන් මොකක්ද වෙන් කරන්න ඕන? දැන් වෙන් කරන්න ඕන ව්‍යංජනයනේ. එතකොට ව්‍යංජනී කියලා කියලා මේක නැහැ නේ සූත්‍රයේ කියලා කෙනෙක් ඇහුවොත් ඊට උත්තර ඒකට උත්තරේ තමයි මේ කියන්නේ. අස්වරං කියන පදය ගැනීමේ බලයෙන්ම අපිට තේරෙනවා ස්වර රහිත කියලා කියද්දි එහෙමනම් ස්වර රහිත කරන්න පුළුවන් නේ ව්‍යංජනයක් නේ කියලා අපිට නොකීවත් තේරෙනවා. ඒ නිසා තමයි මේ ව්‍යංජනය කියන අර්ථය අපිට ලැබෙනවා අස්වරං කියන වචනයේ බලයෙන්. ස්වර රහිත කරන්න කියද්දිම තේරෙන්න ඕනේ එහෙමනම් මේ ව්‍යංජනයක් තමයි ව්‍යංජනයක් ගැනයි කතා වෙන්නේ කියලා. ඒකයි මේ කියන්නේ. ප්‍රකටියම මේ සූත්‍රයෙන් කිව්වේ අපි පද දෙකක් සම්නිකරන්න යද්දී යම් පදයක ව්‍යංජනය ස්වරයෙන් වෙන් කළ යුතුයි නම් මේ සූත්‍රයෙන් තමයි ඒක කරන්න ඕන කියන එක. ඊළඟ සූත්‍රයක් කියමු නේද? පොඩි වෙලාවක් යයි කමක් නැහැ නේද? වෙලාව නම් 5යි. තව විනාඩි 5ක්. හරි. සරාසරී ලෝපං. එතකොට මේ සරාසරී ලෝපං කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට මේ සූත්‍රය ලෝප විධාන සූත්‍රයක්. සරාසරී ලෝපං යනු ලෝප විධාන සූත්‍රයි එතකොට අපි කියා ගන්න ඕන නේද? කුටියට ගිහිල්ලා තනියෙන් කියන්න ඉතිරිවිද දැන්. එතකොට මේකේ පද තුනයි සරාසරී ලෝපං කියලා. එතකොට කොහොමද මේකේ අර්ථ කියන්නේ? සරේ මේ සරේ කියලා කියන්නේ සප්තමී අර්ථයේ පදයක්. ස්වරයන් පසුව සිටීම නිමිති කොටගෙන සරා ලෝපං ස්වරයෝ ලොප්පෙත්. ස්වරයක් ස්වරයන් නෙවෙයි ස්වරයක් වෙන්න ඕන. ස්වරයක් පසුව සිටීම නිමිති කොටගෙන ස්වරයෝ ලොප්පෙත් ලෝපයට පැමිණෙත් කියලායි අපි අර්ථ කියන්නේ. පේනම ඇති සරාකුහෝ ස්වරයෝ වනාහි සබ්බේපි සරාකුහෝ සියලුම ස්වරයෝ වනාහි සරේ පරේ කිතේ ස්වරයක් හරව සිටි කල්හි ලෝපං පප්පොන්ති ලෝපයට පැමිණෙත්. ලෝකෝ ඉති අදස්සන අනුච්චාරණ ලෝපය යනු නොදැක්මට යාමයි අනුච්චාරණයයි උච්චාරණේ නොවීමයි. ඊට පසුව මේ වැදගත් කරුණු ටිකක් කියනවා. ඒ ටිකත් අපි පැහැදිලි කරගන්න ඕන. එත් මේ සූත්‍රයෙහි සරා ඉති කාරි ඊ නිද්දේශෝ සරා යනු කාරි ඊ නිද්දේශයයි අපි ඒක පැහැදිලි කරනවා ඉස්සරහදී. මෙතන කාරි ඊ කියලා කියන්නේ කාර්යයට ලක් වෙන කෙනා කියන එකයි. එතකොට මේකෙදී අපි බලන්න ඕන සූත්‍රයක කාර්ය කියලා වචනයක් තියෙනවා, කාරි ඊ කියලා වචනයක් තියෙනවා, නිමිත්ත කියලා වචනයක් තියෙනවා. අපි ඒවා වෙන වෙනම අඳුනා ගන්න ඕන. කාර්ය කියලා කියන්නේ කාර්ය, පාලි වචනේ කාර්ය. අපි සටහනක් දාපු එකක් තිබුණා ඒ කොටස මං හිතන්නේ ගිනල්ලා නැහැ. අපි පසු ඒක බලමු නේද. ප්‍රමේ වචන තුන ගත්තම මේකෙන් පේනවා ඇති මේ ලෝපං කියලා කියන්නේ ලොප් වීම කියන එකයි. ලොප් වීම කියලා කියන්නේ මේ සූත්‍රයෙන් කෙරෙන කාර්ය. සූත්‍රයෙන් කෙරෙන කාර්ය තමයි ලොප් වීම. ඒ නිසා අපි මේකට කියන්නේ කාර්ය කියලයි. මේ ඒ ලොක් වීමට ලක් වෙන කෙනාට අපි කියනවා කාරී. ලොක් වීමට ලක් වෙන කෙනා, ඒ කෙනාව හඳුන්වන්න තමයි මේ සරා කියන වචනය ප්‍රථමාවින් තිබ්බේ. ස්වරයෝ ලොක් වෙත්‍යනන් කිව්වේ. ඒ කියන්නේ මේ ප්‍රථමාවින් තියෙන පදය තමයි කාරී උනේ, කාර්යයට ලක් උනේ. ඒක වෙන්නේ කොහොමද? මෙන්න මේ පිටුපසින් ස්වරයක් තිබීම නිමිති කොටගෙන, පිටුපසින් ස්වරයක් තිබීම නිමිති කොටගෙන. ඒතර පිටුපසින් ස්වරයක් තිබුණොත් තමයි මෙයා ඉන්න නිසා තමයි මෙයා ලොප් වෙන්නේ. ඒ නිසා මේ සරේ කියලා සප්තමියෙන් තිබුණේ නිමිත්ත, නිමිති කොටගෙන. මෙයා පිටුපසින් සිටීම නිමිති කොටගෙන. ඒ නිසා අපි මේ සරේ කියන වචනයට කිව්වා නිමිත්ත කියලා. පැහැදිලිද? එතකොට මේ කාර්යයට ලක් වෙන කෙනා මේ මෙයා නිමිති කොටගෙන. ඊට පස්සේ අපි තව ඉස්සරහට සූත්‍රයකට ගියපහම මේක තව ටිකක් පැහැදිලි වෙනවා. ලෝපයට පැමිණෙනවා. මේක තමයි කාර්යය. අපි අමතර විස්තර තව ටිකක් එහාට ගියාම පැහැදිලි වෙනවා. ප්‍රමේ ඉති ටික අපි බලාගෙන යමු. බහුවචනම් පන එත්ත, මෙහි බහුවචනය එහෙම නැත්නම් සරා කියලා බහුවචනයෙන් යෙදීම ඒකේ කස්මින් සරේ පරේ, එකිනෙක ස්වරයක් පිටපසින් තියෙන අවස්ථාවේදී බහූනම් ලෝප ඥාපනත්තං, මුලින් සිටින පද, මුලින් සිටින අකුරු කොයි කෙනෙක් වුණත් ලොප් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙකු ලොප් වෙන බව දැක්වීමයි. ඒ මොකක්ද ඒකේ තේරුම? දැන් පිටුපසින් අයන්න තියෙන වෙලාවක මුලින් අයන්න තියෙන්නත් පුළුවන්. අයන්න තිබිලා අයන්න ලොප් වෙන්නත් පුළුවන්. පිටුපසින් මුලින් ආයන්න තිබිලා ඊ උ ඔය විදිහට ස්වර අටෙන් කෝක තිබුණත් ලොප් වෙන්න පුළුවන් පිටිපස්සෙන් අයන්න තියෙද්දි. ආයන්න තියෙද්දිත් ඒ විදියමයි. මුලිනුත් ඔය අටින් කෝක වුණත් වෙන්න පුළුවන්. අනිත් අකුරක් කෝක වුණත් පිටිපස්සෙන් තියෙද්දිත් ඒ විදියයි. මුලින් කොයි විදියේ අකුරක් තිබුණත් ලොප් වෙන්න පුළුවන්. මේවට උදාහරණ සද්ද නීතිය එහෙම එකිනෙකට පෙන්නලා තියෙනවා. ඒ ටික හිමි ඊට පසුව බලා ගන්න. තත්ත්ව දීපිකාවෙත් ඒ උදාහරණ ටික පෙන්නලා තියෙනවා. ඒ ටික හිමි ඊට පසුව බලා ගන්න. පොත් ඇති නේද පුස්තකාලේ? ඔව්. ඔව් ඔව් ඔක්කොම ඒ වෙන්න පුළුවන් ක්‍රම ඔක්කොම හදලා පෙන්නනවා. මතක ඉදින් 66ක් දුක්. ඊට පසුව විස්තර කරනවා සරේ ඉති නිමිත්ත නිද්දේශෝ නිමිත්ත සත්තමීච අයං. එතකොට මේ සරේ කියලා කිව්වේ නිමිත්ත දක්වන පදයයි නිමිති නිර්දේශයයි. මෙය නිමිත්ත සත්තමී. එතකොට මේ නිමිති අර්ථයේ සත්තමීය. කොහොමද? මුසාවාදී පාචිත්තියං. මුසාවාදය නිමිති කොටගෙන පාචිත්තියක් වේ. අන්න ඒ විදිහට නිමිති අර්ථයේ සත්තමියක්. ඇදිරීද? නිමිත්තෝපාදාන සාමත්තියතෝ වන්න කාල බෙවධානේ සන්ධිකාරියන්න හෝති. එතකොට නිමිත්ත කියන මේ සප්තමී පදය පදයේ බලයෙන් නිමිත්ත කියන ඒ මෙතන කිව්වනේ ස්වරයක් පිටුපසින් තියෙන අවස්ථාවක පිටුපසින් තිබීම නිමිති කොටගෙනයි මේ పూర్ව ස්වරේ ලොප් වෙන්නේ කියලා. අන්න ඒ වචනයේ බලයෙන් වර්ණ කාල බෙවධානේ වර්ණ අකුරකින් හෝ කාලයෙන් අතරක් ඇතිකල්හි අතරමැද අකුරක් හෝ එහෙම නැත්නම් කාලයේ අතරක් හිටිනවා. අපි ඒකට උදාහරණයක් කියන්නයි ඉස්සරහට. ඒ වගේ අවස්ථාවක සන්ධිකාරියන් න හෝති. සන්ධිකාරය නොවේ. මේ මොකක්ද කීවේ? මේ ගාථාව ඔය බාලාවතාරේ පෙන්වන උදාහරණේ නේද? ප්‍රමාද මනු යුඤ්ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා කියලා පාඩයක් තියෙනවා. ඒතර මේකේ අවසානය මේ ජනා කියන තැන වෙන් කළොත් නා යන්න කොහොමද වෙන් වෙන්නේ? හල් නා යන්නයි ආ යන්නයි. ඊළඟ වචනේ පටන් ගන්න ඊළඟ පෙළ අප්පමාදංච මේධාවී ධනං සෙට්ටං වරක්කති කියලා අයන්නින් පටන් ගන්න. මෙතනත් ආයන්නක් තියෙනවා, ඊළඟ එකෙත් ආයන්නක් තියෙනවා. මේ දෙක සංදි කරන්න පුළුවන්ද? ඕනම් පුළුවන්. හැබැයි මේ ගාථාවක මෙතනින් නැවැත්මක් තියෙනවා. අපි කියනවා යතිය කියලා. යතියක් තියෙනවා මේ ගාථාවල කියන කතාවක් නැවැත්මක් තියෙනවා. ඒ යතිය එහෙම නැත්නම් ඒ කාලය කාල අතරක් කියන එකයි නැවැත්මක් තියෙන නිසා මේ දෙක සංදි කරන්න බෑ. ඒ වගේ අපි ඒකට කියනවා කාල විවධානය කියලා. අතරින් අතරක් තියෙනවා කාලයේ. කොහොමද අපි කියන්නේ? පමාද මනු යුඤ්ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා අප්පමාදංච මේ දාවී ධනං සෙට්ටං රක්කති කියලා උඩින් කියලා නැවැත්තු බණ යති නේද? ඒක කාලයේ අතරක් තියෙන නිසා අපිට ඒ දෙක සංදි කරන්න බෑ. එහෙම නැත්තම් අපිට කොහොමද කියන්න වෙන්නේ? ඒක සංදි කළොත් එහෙම ඥානෝපමයස්මක් කියලා. ඔව් මේක කියන්නේ ජනප්පමා. මෙතන ඉඳන්ම කියන්න ගියොත් මෙතන නවත්තන්න නැතුව කියන්න වෙනවා. එහෙමද? පමාද මනු යොංජන්ති බාලා දුම්මේ දිනෝ ජනප්පමා දානංච මේදාවී එහෙම කියන්න වෙනවා. එහෙදිරීද? ආ ඒක එතකොට මේ ගාථා කීමේදී ඒකට ගැළපෙන්නේ මේ ගාථාවේ රටාවට ගැළපෙන්නේ නැහැ. යන්න අපහසුයි. ඒ නිසා තමයි අපි ඒකට කියන්නේ කාල බෙවධානයක්. කාලයෙන් අතරක් තියෙනවා මේ වගේ තැන්වල. නැවැත්මක් තියෙනවා. ඒ නිසා අපි ඒ තැන් සංදි කරන්නේ නැහැ. පැහැදිලිද? ආ. ඒකට තමයි කිව්වේ මේ කාල බෙවධානයක් කියලා. එතකොට වන්න බෙවධානයක් කියලා කියන්නේ මොකක්ද? අපි පුරිසා කියලා ගමු. පුරිසා ගච්ඡanti කියලා වචන දෙකක් තියෙනවා. ඕක අපිට දැන් මේක සංදි කරන්න ගත්තොත් කොහොමද අකුරුෙන් වෙන්නේ? පුරි පුරිස් ආ කියලා මෙතන වෙන් වෙනවා. ඊට පස්සේ ගච්ඡanti කියද්දි ওই විදිහට වෙන් වෙනවා. පේනව ඇති. මේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ පිටිපස්සෙන් තියෙන්නේ අයන්න මේ මේ මෙතනත් ආයන්නක් තියෙනවා. ඉතින් පිටුපසින් අය ස්වරයක් ඇති කලෙහි පූර්ව ස්වරයෝ ලොප් කළ හැකිය කියලා මේක ලොප් කරන්න බැරිද? බැ. හේතුව තමයි ඒ අතර වර්ණයක් එහෙම නැත්නම් අකුරක් තියෙනවා. මේකට තමයි කිව්වේ වර්ණයකින් අතරක් වීම. වර්ණ බෙවදානය. පැහැදිලිද? ඒක නිසා මෙතන ඒ විදිහේ සන්ධි කරන්න බෑ. ඊට පසුව ලෝපී ලෝපං කියන වචනය මේ සූත්‍රයේ තිබුණු ඒක තමයි කාර්ය නිද්දේශය. මේ කරන්න යන කාර්ය මොකක්ද? මේ කරන කාර්ය කියන එකයි සූත්‍රයෙන් කරන්න තියෙන කාර්ය. ලොප් කිරීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. සූත්‍රයේ කාර්ය ලෝපයයි. ඉදම් පන සුත්තං මේ සූත්‍රය වනාහි උපරි පරලෝප විධානතෝ. ඊළඟ සූත්‍රයෙන් උපරි කියලා කියන්නේ මත්ෙහි ඉදිරියේදී. ඊළඟ සූත්‍රයෙන් පසුව තියෙන ස්වරයක් ලොප් කරන්න විධාන කරන බැවින් පුබ්බ ලෝප විධානං ඉති දට්ඨප්ප. పూర్ව ලෝප විධානයක් යයි දත යුතුයි. ඒකට මේ සූත්‍රයට අපි කියන්නේ పూర్ව ලෝප විධානය. එහෙම නැත්නම් పూర్වස්වර ලෝප විධානය කියලා අපි කියනවා. పూర్වස්වර ලෝපය. ඊළඟ එකට අපි කියන්නේ පරස්වර ලෝපය. ඒකට දැන් මේක పూర్වස්වර ලෝපය. ඒවං මෙසේ සබ්බත් සෑම තැනකදීම සත්තමී නිද්දේශේ උබ්බස්ස ඒව විදි. සත්තමී විභක්තියෙන් දක්වලා තියෙන තැන්වල ඒ పూర్ව ඒකෙන් పూర్වයට තමයි විධානය කරන්නේ. එවං සබ්බත්තාති යත්ත යත්ත නිමිත්ත සත්තමී නිද්දේශෝ තත්ත තත්ත සබ්බත්තාපි පුබ්බස්ස ඒව විදි හෝති කියලා ටීකාවේ කියනවා. මේ මොකක්ද කියන්නේ? අර නිමිත්ත සත්තමියක් යෙදිලා තියෙන තැන්වල අපි ඒ තැනක හැම තැනකම අර්ථ කියන්න ඕන. මෙය පසුව ඇති සිටීම නිමිති කොටගෙන අන්න ඒ විදියට. ඒකට විධානය එන්නේ పూర్වයටයි. විධානය එන්නේ නිමිත්ත සත්තමියෙන් పూర్ව දේට పూర్ව පදයට තමයි పూర్ව අකුරට තමයි විධානය එන්නේ. න පරස්ස විධානං इति වේදිතබ්බං. පසු එකට විධානය එන්නේ නැහැ. ඒ කියන්නේ මේ විදියට අපි තව එකක් මේ විදියට පිටුපසින් සිටීම නිමිති කොටගෙන කියලා ඒ වගේ ආපු තැනකදී මේ කාරණාව අපි තව ටිකක් පැහැදිලි කරන්න. මෙතන මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඒ කිව්වේ මේ කතාවයි. ඒත් මේක මතක තියාගන්න ඕන. ඒ සප්තමියෙන් යම් පදයක් දැක්වුවොත් ඒක නිමිත්ත අර්ථයේ සප්තමියක් නම් ඒ එය නිමිති කොටගෙන අපි හිතමු ලොප් කරන්න හරි කෙටි කරන්න හරි එහෙම කියලා කියනවා නම් ඒ කෙටි කිරීම කරන්න ඕන මීට මේ කියන පදයට කියන අකුරට හෝ මුලින් තියෙන දෙයටයි ඊට කලින් තියෙන දෙයකට තමයි විධානය එන්නේ. පැහැදිලිද? අපි මේ උදාහරණයක් එක කිව්වම තව ඉස්සරහදී පැහැදිලි වෙයි. ඊළඟ එකක් කියන්නම වෙනවා හැබැයි පදයක් හදන්න නේ වත් පිළිවෙත් තියෙනවද මේ වෙලාවට ඉක්මනට මේ ටිකක් කියමුද ඇති වගේනේ මේ ටික විතරයි කියන්න තියෙනවා ඒ ටික ඉක්මනට කියමු අස්සරං අදෝටිතං කියන වචනත් ඊළඟ සූත්‍රයට යොදා ගන්න ඕන එතකොට මේ සිලිට්ඨ කතනෙහි පරිභාෂාවක් කියන්න යන්නේ සිලිට්ඨ කතනේ කියලා කියන්නේ එතකොට මේ විදිහට එක් කරලා කියද්දි අර අපිට පහසු උච්චාරණේ ලැබෙන නිසා නයි පරං යුත්තේ එතකොට මේක පරිභාෂා සූත්‍රයක් මුළු ව්‍යාකරණයටම බලපාන නිසා මේකේ තේරුම යුත්තේ සුදුසු තැන්හිදී පරං නයි පර අකුර කරා පමුණුවනු ලැබේ කියන එකයි තේරුම පර අකුර කලා කරා පමුණුවනවා කියන එකයි ඒක විස්තර කරනවා ඉස්සරහට එතකොට මේ අස්තරං අදෝටිතං කියන වචන සම්බන්ධ කරලා අපි අර්ථ කියනවා අස්තරං අදෝටිතං ස්වර රහිත යට සිටියා වූ ව්‍යංජනය යුත්තේ සුදුසු තැන්හි පරං නයේ මතු අක්ෂරය කරා පමුණුවන් ලැබේ ර වෘත්‍ය විස්තර කරනවා සර රහිතං කෝ ව්‍යංජන ස්වර රහිත ව්‍යංජනය අදෝටිතං යට සිටියා වූ ස්වර රහිත ව්‍යංජනය යුත්තේ ඨානේ සුදුසු තැන්හි පරක් කරන්නයි ඉති පර අක්ෂරය කරා පමුණුවනු ලැබේ යයි පර නයනං කාතබ්බං පර නයනය කළ යුතුයි ඊළඟ අකුර කරා පැමිණවිය යුතුයි එත් යුත්තක් ගහනන් නිග්ගහීත නිසේද නැත්තං එතකොට මේ සූත්‍රයේ යුත්ත සුදුසු තැන්හි කියලා වචනය ගත්තේ නිග්ගහීතය වැළැක්වීම සඳහායි ඒ මොකද නිග්ගහීතය ඒක ස්වර රහිත ව්‍යංජනයක්නේ ඒක ඒ වුණාට පිටිපසින් තියෙන අකුරු වලට පමුණුවන්න බෑ ස්වර වලට පමුණුවන්න බෑ කියන එකයි මේ කියන්නේ ඒ කීමෙන් අක්කොච්චිමං අවදිමං යනාදී තැන්හි ඒ පරණයනය කරන්න ඕනද කියන සැකය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තැන්වලත් අපිට සංදි කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒක එහෙම කරන්න බෑ කියලා අපි ඒතකොට තේරුම් ගන්න ඕනේ එහෙම කරන්නේ නැහැ. ඇයි? මේ තැන්වල පේනවා ඇති මං කියන තැන මේ නිග්‍රහිතය කියලා කියන්නේ ව්‍යංජනයක් සුද්ධ ව්‍යංජනයක්. එතකොට මේ සුද්ධ ව්‍යංජනයට පිටිපස්සෙන් ස්වරයක් තියෙනවා. එතකොට මේ ස්වර රහිත සුද්ධ ව්‍යංජනය මේ ස්වරයට ගෙනියන්න ඕනද? නැහැ. මේ මේක මේ නිග්‍රහිතයක් නිසා නිග්‍රහිතය අවශ්‍ය නැහැ. නිග්‍රහිතය හැර අනෙක් ව්‍යංජනයක් සුද්ධ ව්‍යංජනයක් තිබුණොත් ස්වරයකට කලින් ඒක ස්වරේ කරා පමුණුවන්න ඕන කියන එකයි තේරෙන්නේ. පැහැදිලියද? එතකොට එහෙමනම් මේ විස්තරේ අවසන් ඊට පසුව මේ හැදුණු පද ටික මෙතන පෙන්නලා තියෙන්නේ උදාහරණ ටික. ඒ ටික අපි ඔක්කොම කියවන්නේ නැහැ. ලෝකග්ග පුද්ගලෝ පඤ්චේන්ද්‍රියන් ওই විදිහට උදාහරණ හැදුණු ටික පෙන්නලා තියෙනවා. ඒ උත්තරේ එන විදිහට මේ පද එක්කෙනෙක් පද පහ ගන්න. මේ ටික හදන්න. කැමැති පහක් තෝරාගෙන ඒ ටික හදන්න. එතකොට කොහොමද මේ පද හදන්න ඕන? මේ දැනට මේ විදිහට හද පද හදපු එකක් මේ තියෙන පේනවා ඇති ඒ හදලා තියෙන විදිය මේක දැක්කද කට්ටිය hali ලැබුණාද ඔව් එතකොට මේ එතකොට මේ විදියට සූත්‍රය ලියලා මේ විදිහේ අදාළ සූත්‍ර ලියලා මේ පරණයනය කරන විදිය මේ මුලින්ම ගින වචන යුත්තංහි ගින වචනයට බුද්ධ දේශනාවට එකඟ පදයක් අපි හදන්නේ කියන එක ඊට පස්ව මේ වචන දෙකේ මුල් පදයේ අග ව්‍යංජනය ස්වරයෙන් වෙන් කළා පුබ්බමදෝටිත සූත්‍රයෙන්, ඒක ලොප් කළා සරාසරේලෝ සූත්‍රයෙන්. ඊට පසුව දැන් මේ තියෙන ශුද්ධ ව්‍යංජනය ඊළඟ අකුරට හැමිනෙවුවා නයි පරම් සූත්‍රයෙන්. ඒතර මේ විදිහට ඉතිරි ඒවත් හදපු නැති අය කීපයක් හදන්න. එක්කෙනෙක් පහක් විතරනේ. හරි. හොඳයි. එහෙනම් අදට අපි අවසන් කරමු. ඉතින් අපි මේ ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම වශයෙන් උත් රැස් කර ගන්නට යෙදුණු හැම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ අනුමෝදන් වෙන යම් තාක් පිරිසක් වෙනවද, ඒ සෑම සියලු දෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඒකාන්තයෙන් හේතුපනිශ්‍රය වේවා. මේ සියලුම ලෝක සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං, චිරං රක්ඛන්තු මං පරංකි. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වහං හෝතු. සබ්බ දුක්ඛා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත, අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික, අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර. සාදු සාදු සාදු.